එතකොට අපි මේ ප්‍රධාන තද්දිත වර්ග තුනයි. සාමාන්‍ය තද්දිත, භාව තද්දිත, අව්‍ය තද්දිත. එතකොට මේ සාමාන්‍ය තද්දිත කියන එක තමයි අපි තව අනු කොටස් හතරකට බෙදලා තියෙන්නේ. අපච්චත්ත කියලා කියන්නේ පුත්‍රාර්ථ. අනේකත්ත කියන්නේ ඉතින් නොඑක අර්ථ තියෙන. එතෙන් දැන් මෙතන මේ නම දෙන්නේ මොන සද්දිත වර්ගයේද කියලා නම දෙන්නේ ඒ ප්‍රත්‍යයෙන් කියවෙන අර්ථයන්. නැදිනේ. ඒ සද්දිත ප්‍රත්‍යයෙන් කියවෙනවා එතෙන් තැනක පුත්‍රාර්ථයක්. එහෙමනම් ඒකට අපි නමක් දෙනවා පුත්‍රාර්ථ තද්දිතයක්. එහෙම නැත්නම් අපච්ඡත්ත තද්දිතයක් කියලා. සද්දිත ප්‍රත්‍යයෙන් කියවෙන්නේ පුතෙක් ගැන. ඔන්න අසුවෙරුන්ගේ පුතා කියන අර්ථය තමයි ඒකෙන් හැදෙන්නේ. ඉස්සරහට හදාගෙන යද්දි පැහැදිලි වෙයි. එතකොට මේ අනේකත්ව කියන එකේ තේරුම එකම තද්දිත ප්‍රත්‍යයෙන් විවිධ අර්ථ කියවෙනවා. ඇතැම් විටක මිශ්‍ර යමකින් මිශ්‍ර ගුණ කියන අර්ථයක්. එතකොට හැතිරෙයි කියන ඒ වගේ විවිධ අර්ථ එකම තද්දිත ප්‍රත්‍යයෙන් කියවෙනවා නම් එකම තද්දිත ප්‍රත්‍යයෙන් ඒවට අපි කියනවා අනේකත්ව. ඊට පස්සේ අත්‍යත්ත කියන්නේ ඇත කියන යමක් ඇත්තේය කියන අර්ථය ඒ තද්දිත ප්‍රත්‍යයෙන් කියවෙනවා නම් අපි ඒවට කියනවා අත්‍යත්ත. ඒතර පදි හැදෙන්නේ අත්ති අත්ත කියන වචන දෙක එකතු කරලා අත්ති අත්ත ඇත යන අර්ථය අත්‍යත්ත වෙනවා. ඊට පස්සේ සංඛ්‍යා තද්දිත කියලා කියන්නේ ති සංඛ්‍යාවාචී නාම පද හැදෙන තද්දිත ප්‍රත්‍යය. ඒක එකතු ඒ තද්දිත ප්‍රත්‍ය එකතු වුණාම අලුතෙන් හැදෙන්නේ සංඛ්‍යා අර්ථයේ නාම පදයක්. ඉස්සරහට ඒවා ඉගෙන ගද්දි පුළුවන් දෙයක් ගන්න. ඊට පස්සේ භාව තද්දිත කියන ප්‍රධාන මාතෘකාව. මොකද භාව තද්දිතයි කියලා කියන්නේ යමක භාවයක්. ඒ කියන්නේ භව කියන එක. මිනිසා අපි සිංහලෙන් නම් මිනිසක්කම, මිනිසත් භව, මනුෂ්‍යතාවය මේ විදිහට කියන්නේ. අන්න ඒ වගේ පද උඩට ඒ හැදෙන්නේ භාව තද්දිත වලින්. ඒ විදිහට හැදෙන අපි පාලියෙන් manussතා. ඒ විදිහට හැදෙන්නේ manussත්, manussත්වය කියන්නේ manussත්. අන්න ඒ වගේ හැදෙන නාම පද භාව තද්දිත. ඒකට manuss කියන නාම පදයට තා කියන තද්දිත ප්‍රත්‍ය එකතු වෙනවා. දැන් තා කියන එක වෙනම ගත්තොත් ඒ අර්ථය එන්නේ නැහැ. ඒක එකතු වුණාම එතකොට manussතා කිව්වොත් ඒකේ තේරුම manussතාවය කියන්නේ මිනිසත් බව කියන එක. අපි ඒව ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ අව්‍ය තද්දිත කියන්නේ නාම පදයකට මේ අව්‍ය තද්දිත ප්‍රත්‍යයක් එකතු වුණාම අන්තිමට හැදෙන්නේ අව්‍ය පදයක්. නිපාත පදයක්. උදාහරණ කිව්වොත් මේතෙන් එක එකට භාෂා උත්තරණයේ පොතේ තියෙන පිටුවන්කත් දාගමු. ඒකට පැහැදිලි. එක එකට මේවා තියෙන්නේ මේ මේතෙන් වල කියලා. ඒකට පටන් ගන්න 72 වෙනි පිටුවෙන්. ඒකේ පළවෙනි අපච්චත්ත තබ්බිතය 73 පිටුවේ. අනේකත්ව තද්දිතේ 75 පිටුවේ. 73 75. ඊළඟට අත්‍යත් තද්දිතය 88 පිටුවේ. සංඛ්‍යා තද්දිතය
Mm-hmm.
සංඛ්‍යාත පද්ධතිය 93 පිටුවේ. ඊට පස්සේ භාව තද්දිතය 95 පිටුවේ. අව්‍ය තද්දිතේ 100 පිටුවේ. හරි. ඉතින් එමීට පස්සේ බලාගෙන යම් කොහොමද ඒව හැදෙන්නේ. අපි මේ එතෙම් අව්‍ය තද්දිත කතා කළා දැනටත්. උදාහරණ අපි කතා කළා එතනදී අපි කීවා මේවා තද්දිත පාඩමේදී කතා කරනවා කියලා. මතක ඇති උදාහරණයක් කියමු බලන්න. යත තත යද තද ඒකද ඒ විදිහට හැදෙමු. ඒ දා දානි දාචන ඒ විදිහේ ප්‍රත්‍ය ඒවා තද්විත ප්‍රත්‍ය නාම පදයකට මේකතු වෙන්නේ. ය කියන සර්වනාම පදයට දා කියන තද්විත ප්‍රත්‍ය එකතු වෙලා යදා කියලා පදයක් වෙනවා. එතකොට යම් කලික ඊටවට වර්ණගින්නේ අව්‍ය තද්විතයට තමයි ඇති වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ ඒ බෙදීමක් තද්දිත වල තියෙනවා. ඒකට බලාගෙන යම මුල ඉඳන් කොහොමද මේවා හැදෙන්නේ කියලා ඒ යමන්දාස් මුතුන් පෙන්වයි. ඊළඟ කොටස මේ හරි. ප්‍රශ්නෙන් අපිට මුලින්ම තියෙන්නේ සාමාන්‍ය තද්දිතය යටතේ ඒකේ පළවෙනි එක පුත්‍රාර්ථ තද්දිතය අපච්ඡත්ත ඔහුගේ පරම්පරාවේ උ කියන එකයි අර්ථය. එතකොට පුත්‍ර කියලා කියද්දි මුණුබුරු. එතකොට එතනින් පහළ පරම්පරාව. මුණුබුරාගේ නම් මෙහාට කියලායි කියන්නේ. ඊට වඩා يعني පරම්පරාවේ කෙනෙක් කියන එකයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කච්චානෝ කියලා අපි කියනවානේ. කච්චායනෝ කියලාත් කියනවා. කච්චානෝ කියලා ඒකේ අදහස කච්ච කියලා ආදි පුරුෂයෙකුගෙන් පටන් ගත්ත පරම්පරාව කියලා කියනවා. බොහෝ විට ඉෂිවරුන්ගේ නම් මේ තියෙන්නේ. පුරාණ ඉඳපු ඉෂිවරුන්ගේ වගේ ප්‍රසිද්ධ අයගේ නම් වලින් තමයි පටන් අරන් තියෙන්නේ. ඒකට එහෙම නැත්නම් ප්‍රධාන රජ කෙනෙකුගේ නමකින් ඒ වගේ පටන් ගත්ත ගෝත්‍ර නාම. ඒකට මේ පරම්පරාව හැමෝටම කියන්නේ කච්චායන කියලා. ඒ කච්ච කියන පුද්ගලයාගෙන් පටන් ගත්ත පරම්පරාව ඔහුගේ පුත්‍ර. අපි මුලින්ම එතකොට බලාගෙන යමුකෝ. එතකොට මෙන්න මේ විදිහට ඔහුගේ පරම්පරාවේ ඌ කියන අර්ථයේ නාම පදයකින් පිටිපස්සේ එකතු කරන්න පුළුවන් තද්දිත තත්ත්ව ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි අර තියෙන්නේ. මු න නායන නාන නෙය්‍ය මී නික බ නව නීර මේ ආදී ප්‍රත්‍යය දෙනවා. තොර මේකේ මූර්ධජ නකාරය තියෙන තැන්වල ඒ තියෙන්නේ වෘදියට. වෘදියක් කරන්න අපි වෘදිය කියන්නේ මොකද්ද කියලා කලින් කතා කරලා තියෙනවා නේ. අයන්නක් තිබ්බොත් ආයන්නක් වෙනවා. ඊයන්නක් හෝ ඊයන්නක් තිබුණොත් ඒයන්නක් වෙනවා. උ තිබුණොත් හෝ යන්නක් වෙනවා. අපි ඒවා කතා කරලා මතකද? හරි අපි ඉතරහට බලාගෙන යමු. ඒ තැනෙහි මොනවද සටහනක් දාලා තියාගන්න ඕනේ? මේ වෘද්ධිය කියන්නේ මොකක්ද? වෘද්ධිය කියන එක එකෙන් කියවෙන්නේ අපි ඒව කරන විදිහ ඉස්සරහට කතා කරනවා. අයන්න තිබුණොත් ආයන්න. ඊ දෙන්න ඒ යන්න. උ කියන දෙන්න ඕ යන්න. මේක තමයි වෘද්ධිය කියලා කියන්නේ. එතකොට මේ වෘදිය වෙන්නේ වචනයක සාමාන්‍යයෙන් වෘදිය වෙන්නේ වචනයක මුලින්ම තියෙන ස්වරය. වචනයක වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි පළමුවෙනි ස්වරය තමයි වෘදි වෙන්නේ. වෘදි කරන තැනදී. පදයක පළමු මුලින්ම හසු වෙන ස්වරය. ඉතින් ව්‍යංජනයක් ඇතුලේ තිබුණා හරි කොහොමත් නැතුව හරි තියෙන ස්වරය. ඒවා මේ කරගෙන යද්දි අහුවෙයි. හරි ඊට පස්සේ අපච්ඡත් තද්දිත නාමයේ හැදෙන්නේ කොහොමද? නාම පදේට ඒ පුත්‍රාර්ථ තද්දිත ප්‍රත්‍ය තමයි එකතු වෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඕකේ අර්ථය අපි කියද්දී ඒ උනාට ටිකක් විස්තර වාක්‍ය ලියද්දී කොහොමද ලියන්නේ කියන එකක් දැනගන්න ඕන අපි බලමු. ඉස්සරහට මේ ටිකක් කතා සූත්‍රයක් කතා කරලා ඊට පස්සේ මොකක්ද මේ කියන්නේ කියලා බලමු. මම තව ටිකක් ඉස්සරහට කල්ලු කරමු. ලොකු නාලික. බලන්න. ඉස්සර වැඩි වෙනවා. උපරිම. පස්සට පොඩ්ඩක් නම්. ඉස්සරහට වෙදි පොඩි වෙනවනේ කොහොමද? මේ. පස්සට තමයි යන්නේ. නම් තව ටිකක් තේජානන්දස් මම අපි පිටිපස්සට යවලා. අපි සූත්‍රය කියලා ඉමු කොනේ. තද්දිත ඛණ්ඩේ තද්දිත ඛණ්ඩේ අපච්ඡත්ත ආදු පුත්‍රාර්ථ ආදී තද්දිතෙහි ප්‍රයෝග කියනු ලැබේ. වා නප්පච්චේ යනු ප්‍රතිවිධාන සූත්‍රයි. වා යන්ද නෝ යන්ද අපච්චේ යන්ද පද තුනයි. එතකොට මේකට ලිංගම් හා කියන පදයත් අනුවර්තනය කරලා අපි මේ සූත්‍රයේ අර්ථ කියනවා. අපච්චේ පුත්‍රාර්ථයි ලිංගම් හා චට්ටි විභක්ති අන්ත නාමය කෙරෙන් වා විකල්පයෙන් නෝ න සත්‍යවේ. ඊට පස්සේ අපි වෘත්තියක් කියාගෙන යමු. චට්ඨන්තා සද්දා චට්ඨන්තා සද්දා චට්ඨ ඡත්ති විභක්ති අන්ත ශබ්දය කෙරෙන්
ඡත්ති විභක්ති අන්ත ශබ්දය කෙරෙන්
තස්ස අපච්ඡං ඉති අස්මින් අත්ථේ ඔහුගේ පුත්‍රයා යන මේ අර්ථයෙහි වා විකල්පයෙන් නොහෝති න යන සත්‍යවි වා ඉති වාක්‍යත්තං සූත්‍රයේ වා යන පදය වා විග්‍රහ වාක්‍ය වශයෙන්ම තැබීම පිණිසයි. මේන ඒව න ප්‍රත්‍ය විසින්ම අපච්චත්තස්ස උත්තත්තා පුත්‍රාර්ථය කියන ලද බැවින් අපච්ච සබ්ද අප්‍රයෝගෝ අපච්ඡං යන ශබ්දයාගේ නොයෙදීම
වේ.
තේසං විභත්‍යාදු තේසං විභක්තියෝ යනාදී සූත්‍රයෙහි තේසං ගහණේන තේසං ග්‍රහණයෙන් විභක්ති
ලෝකෝ
විභක්ති ලෝකයෙහි තථා උත්තරත්‍ර මත්තිහිද මෙසේය. හරි, පිටෝට මේ ටික බලාගෙන යමු. ඊට පස්සේ දැන් මේ මොකක්ද කියන්නේ? මුලින්ම න ප්‍රත්‍යක් තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. වා නප්පච්චේ අප්පච්චේ. ඒකට පදවෙන් කරන්නේ වා නෝ අප්පච්චේ. ඒකට නෝ අප්පච්චේ කියන එකේ ඕ යන්න ලොප් වෙලා තමයි නප්පච්චේ වෙන්නේ. පිටිපස්සෙන් තියෙන අයන්නත් එක්ක සංදි වෙලා වා නෝ අප්පච්චේ. ඒකට නෝ කියලා ප්‍රථම විභක්තිය වර්ණ කියලායි පදේ හැදිලා තියෙන්නේ. න ප්‍රත්‍ය වර්ණගෙනවා නෝ නේ මේ විදිහට තින් අර නේද බුද්ධෝ බුද් නෝ නා මේ විදිහට නෝ එකට කියන්නේ නේද නෝ බහුවචනේ නා මේ විදිහට වර්ණන බුද්ධෝ බුද්ධා මේ විදිහට කටේකට ආව හරි. එතකොට ඒ විදිහට හැදුණු ප්‍රථම ඒක වචන පදේ තමයි නෝ. එතකොට න ප්‍රත්‍ය කියන එකයි ඒකේ තේරුම. න ප්‍රත්‍ය අපච්චේ පුත්‍ර අර්ථයෙහි වැටේ. ඒ කියන්නේ මේ සූත්‍රය ඊට කියන්නේ පුත්‍රාර්ථය කියන්නේ න ප්‍රත්‍ය ගන්නවා කියන එකයි. එතකොට අපිට ඕන කියන්න ඕන අපි හිතමුකෝ තිස්සගේ පුත්‍ර වූ තැනැත්තා කියලා අපිට කියන්න ඕන. අපි කියන්නේ කොහොමද තිස්සගේ පුත්‍ර කොහොමද කියන්නේ තිස්සගේ පුත්‍රයා තිස්සගේ පුත්‍රයා පාලි තිස්සස්ස නෑ නෙවෙයි නේද පුත්‍රයා කියලා කියන්නේ පුත්තෝ කියලා ආ තිස්සස්ස පුත්තෝ කියලානේ කියන්නේ. එතකොට අපි තිස්සස්ස පුත්තෝ එතකොට ඕක පිරිමි කෙනෙක් ගැන කියවෙන්නේ කියන එක පෙන්වන්න අපි පාඨය දානවා පෝසෝ කියලා. එතකොට පෝසෝ කියන්නේ පුරුෂයා කියන අර්ථය. එතකොට තිස්සස්ස පුත්තෝ පෝසෝ තිස්සගේ පුත්‍ර වූ පිරිමියා. එතකොට පුත්තෝ කියන අර්ථයම කියවෙන පුත්‍රාර්ථේ තව පදයක් තමයි අපච්ඡං කියලා කියන්නේ. එතකොට ඒක නපුංසක ලිංග පදයක්. එතකොට අපච්ඡං කියන පදේ යෙදෙන්නෙම ඒ විදිහට අපච්ඡං කියලා. එතකොට තිස්සස්ස අපච්ඡං පෝසෝ තිස්සගේ පුත්‍ර වූ ඒ පරම්පරාවේ වූ පිරිමියා කියන එකයි විග්‍රහ වාක්‍ය. එතකොට ඔය විග්‍රහ වාක්‍ය ලැබෙන තනි වචනයක් හදන්න පුළුවන්. ඔය ඔය මුළු වාක්‍යයෙන්ම කියවෙන කොටස කියවෙන තනි වචනයක් හදන්න පුළුවන්. අන්න ඒක හදන්න තමයි අපි දැන් මේ යන්නේ. අන්න ඒ විදිහට එතකොට දැන් විග්‍රහ වාක්‍ය තමයි අපි දැන් හදන්න යන්නේ. වශිෂ්ඨ කියන ඒ ඉසිවරයාගේ පරම්පරාවේ කෙනෙක් කියන වචනේ හදන්න. එතකොට කොහොමද කියන්නේ? වශිෂ්ඨගේ පුත්‍ර වූ පිරිමියා. අපි ඒක පාලියෙන් ලියනවා වසිට්ඨස්ස අපච්චං කෝසෝ. ඒකේ සිංහලෙන් ලියාගන්න අපච්චං කියලා කියන්නේ පුත්‍ර වූ කියන එකයි. වශිෂ්ඨගේ පුත්‍ර වූ පුරුෂයා කියන එකයි යෝගී තේරුම. ඒක තමයි දැන් විග්‍රහ වාක්‍ය. උඩම තියෙන්නේ ඊට පස්සේ අපි පුත්‍රාර්ථය කියවෙන න ප්‍රත්‍ය ගන්නවා. මොකද්ද සූත්‍රය ධම්මවිසුද්ධිය ඇස්ම
වාදපයි.
දැන් කියව සූත්‍රේ න ප්‍රත්‍ය ගන්නවා අර විග්‍රහ වාක්‍යයට එහා පැත්තේ. පැහැදිලිනේ? ඊට එහා පැත්තේ වානප්පච්චේ සූත්‍රේ ගත්තා. ඊට පස්සේ උත්තට්ඨාන මප්පයෝගෝ කියන එකෙන් කියවෙන්නේ දැනට කියූ අර්ථ අපි ඉවත් කරනවා. දැන් න ප්‍රත්‍යෙම අපි කිව්වා පුත්‍රාර්ථය කියවෙනවා කියලා. අපි න ප්‍රත්‍ය පුත්‍රාර්ථයේ නියදුයි. පැහැදිලිනේ? එතකොට එහෙනම් දැන් අපච්චං කියන එක න ප්‍රත්‍ය ඇතුළෙත් කියවෙනවා. පුරුෂයෙක් කියන එකත් ඉතින් ඒක ඇතුලේ කියවෙනවා. ඒ නිසා මේ දෙක අපහු අලුතෙන් පදයට තියලා වැඩක් නැහැ. ඒ වගේම අවසානයේක හැදෙන පදයට මේ කොටස් දෙක එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙක අයින් කරගන්නවා. අපච්චං සහ පෝසෝ කියන වචන දෙක අයින් කරගන්නවා. එතකොට වසිට්ඨස්සන කියලයි ඉතිරි වෙන්නේ. වසිට්ඨස්සන. පැහැදිලි? ඊට පස්සේ වසිට්ඨස්ස කියන එකේ විභක්ති අපි අයින් කරලා ප්‍රකෘතිමත් කරගන්න. ඊට පස්සේ ඉතිරි වෙන්නේ වසිට්ඨ න. පැහැදිලිනේ? වසිට්ඨ දනන. අපි දැන් කිව්වා මේ මූර්ධජ නයන්න තියෙන්නේ මූර්ධිය කරන්නයි කියලා. මූර්ධජ නයන්න අපි ගත්තේ මූර්ධජ හල් නයන්න ගත්තේ වෘද්ධිය සඳහා. එතකොට ඒකේ මූර්ධජ හල් නයන්න අපි වෙන් කරගන්නවා. වෙන් කරගත්තම දැන් න ප්‍රත්‍යේ තියෙන්නේ කොහමද? හල් නයන්නයි අයන්නයිනේ. වෙන් කරපුවාම නේද? එහෙමද? එතකොට නි කියලා තිබුණා නම් කොහමද වෙන් වෙන්නේ? ඒ වගේ. එතකොට දැන් මේකේ අ කියලානේ දැන් වෙන් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ මූර්ධජ හල් නයන් අපි ඔයවට සිංහලෙන් කියන්නේ ඉත් අකුරු කියලා. මොනවද? දිවනද? ඉත් අකුරු. අනුබන්ධාක්ෂර කියලාත් කියනවා. අනුබන්ධ අක්ෂර. ඉත් අකුරු කියලා කියන්නේ ඒක ලොක් වෙලා යනවා පදේ හදද්දී ඒකට අදාළ කෘත්‍ය කරලා ලොක් වෙලා යනවා. ඒ නිසා අපි ඒවට කියනවා අනුබන්ධ අක්ෂරයක්. එහෙම නැත්නම් ඉත් අකුරක් කියලා. ඒවට පාලියෙන් ඕක විස්තර කරන්නේ අට්ඨිති ධම්මා අනුබන්ධා කියලා. ඒ කියන්නේ පදය හැදෙද්දී නොපිහිටන ධර්මයෝ අනුබන්ධයෝය කියලායි විස්තර කෙරෙන්නේ. එතකොට ඒවා අයින් වෙලා යන ධර්මතා. ඒ නිසා අපි ඒවට ඉත් අකුරු කියලා කියනවා. ඉතින් ඒ ඉත් අකුරය අපි තිබ්බේ මොකටද? එහෙමනම් අන්න අර වෘද්ධිය පෙන්වන්නට. මේකෙන් කෙරෙන කාර්යය තමයි වෘද්ධිය. මොකක්ද වෘද්ධිය කිව්වේ? පදයේ මුල තියෙන ස්වරය වෘද්ධි කිරීම. මෙන්න මේ තත්වයටපත් කිරීම. එහෙමනම් දැන් අපි ඉත් අකුර ලොක් කරලා දානවා. ලොක් කරලා ඒත් එක්කම ඒ පිළේම කරලා පෙන්වුවේ පැහැදිලි වෙන්න නිසා. නැත්නම් ඒ වෘද්ධිය කරලා ඊට පස්සේ ලොක් කළාත් වරදක් නැහැ. නමුත් අපි ඒ පෙළේදීම ඒ වෘද්ධිය කරන හැටිත් පෙන්වලා තියෙනවා නේද? පේනවා ඇති. දැන් වසිට්ඨ කියන එක තිබ්බ වචනේ. ඕකේ ස්වර වෙන් කරගන්නවා. වයන්න හැදුනේ කොහමද?
රූප.
ඔව්. අල් වයන්නයි අයන්නයි. ඉතින් ඔක්කොම ටික වෙන් කරන්න ඕන නැහැ. අපි ඒ වෘද්ධි වෙන්නේ පළවෙනි අකුර විතරනේ වචනේ. ඒ නිසා පළවෙනි එක විතරක් අපි වෙන් කළා. අනිත් අකුරු ඔක්කොම ඉතින් ස්වර ව්‍යංජන වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා වෘද්ධි වෙන්නේ පළවෙනි ඒ අකුරේ කියන ස්වරය නිසා අපි ඒක වෙන් කරගත්තා අල්වා යන්න අයන්න කියලා. ඊට පස්සේ ඌ අ ඊට පස්සේ වාසිකණි ඉතිරි කොටස ඒ විදිහම තියෙනවා තිත්. මේ අගම එකත් අපි වෙන් කරගන්නවා. ඇයි එහා පැත්තේ ලොප් වෙලා ඒක පිටිපස් එකත් එක්ක එකතු වෙන නිසා දැන් වෙන් කරලා තියාගත්තම දැම්ම ලේති නිසා. ඊට පස්සේ අපි ඒක වෙන් කරන්නේ කොහොමද? කුබ්බ මදෝටිත සූත්‍රයෙන් මේක වෙන් කරගත්තම මේ විදිහට. ඊට පස්සේ තේසං නෝ ලෝපං කියලා සූත්‍රයක් තියෙනවා. ඒක අපි තාම කිව්වේ නැහැ. අපි ඒකත් කියලාම ඉමු. ඊට මෙතෙන් එනකම් කොටස පැහැදිලිය තිනේ. අපි ඉස්සරහට දෙක ටික කියාගෙන යමු. තේසං නෝ ලෝකං ඉති තේසං නෝ ලෝපං යන සූත්‍රයෙන් පච්චානං ප්‍රත්‍යංගී නස්ස ලෝකෝ අනුබන්ධ නකාරයාගේ ලෝපය
වේ.
තේසං නෝ ලෝකං යනු ලෝප විධාන සූත්‍රයි. තේසං යනුද නෝ යනුද ලෝපං යනුද පද තුනයි. එතකොට අපි ඒකේ පද ගලපලා අර්ථ කිව්වොත් තේසං ඒ නකාර අනුබන්ධ තද්දිත ප්‍රත්‍යයන්ගේ නෝ අනුබන්ධ නකාරය ලෝපං ලෝපයට පැමිණේ. බුද්ධාදි එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට මේ තේසං නෝ ලෝපං කියන සූත්‍රයෙන් කියවෙන්නේ දැන් මූර්ධජ නකාරයක් තියෙන එතකොට මේ මූර්ධජ නකාරයක් තියෙන තද්දිත ප්‍රත්‍යක් තිබුණා. අන්න ඒ තද්දිත ප්‍රත්‍ය තියෙන ඉත්තකුර එහෙම නැත්නම් ඒ අනුබන්ධ නකාරය අපි අයින් කරලා දානවා. මොකද ඒකෙන් පදේ හදද්දී උපකාරයක් වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කටයුත්ත කරන් තමයි මේ සූත්‍රය කියන්නේ. හරි. ඊළඟ සූත්‍රයත් අපි කියාගෙන යමු. බුද්ධාදි සරස්ස වා සංයෝගං තත්ස සනේච ඉති. බුද්ධාදි සරස්ස වා සංයෝගං තත්ස සනේච යන සූත්‍රයෙන් සනකාරේ පරේ නකාරය සහිත ප්‍රත්‍යක් පසුව ඇති කල්හි අසංයෝගං තස්ස ආදිසරස්ස සංයෝග අන්ත නෝ මුල්සර යහට බුද්ධි වෘද්ධිය වේ. එතකොට මෙය වෘද්ධි විධාන සූත්‍රයකි. බුද්ධි යනුද ආදි සරස්ස යනුද වා යනුද අසංයෝගන්තස්ස යනුද තනේ යනුද ච යනුද මෙහි පද හයයි. එතකොට මේකේ සමහර පොතක ඇතැම් විට තියෙන පුළුවන් දැන් වා සංයෝගන්තස්ස කියන්නේ තනි වචනයක්. ඒක සංදි වෙලා තියෙන්නේ වා අසංයෝගන්තස්ස කියන එකයි. ඒවා සමහර විට ඈත් වෙලා ලියවිලා තියෙනවා සමහර පොත්වල, ඒවා එහෙමනොත් හදා ගන්න ඕන. නැත්තම් අර්ථේ වරදිනවා. ඊට මේ සූත්‍රයෙන් මොකද්ද කියන්නේ? නකාරය සහිත ප්‍රත්‍යක් පිටුපසින් තියෙනවා නම් ඒ අපි ඒ න ප්‍රත්‍යයට මුලින් තියෙන පදය දිහා බලනවා, නාම පදය දිහා. ඒකට ඒ නාම පදය බලන්න ඕන. බැලි අකුරකට කලින් තියෙන ස්වරයක්ද ඒ ආදි ස්වරය කියන්නේ? අපි වතිත් කියලා ලියුවොත් වතිත් මේ විදිහට ලියුවොත් මෙතන තියෙන අයන්න, මේ වයන්නේ තියෙන අයන්න, වකාරස්ත අයන්න අකාරය කියලා අපි කියනවා. ඒ අයන්න බැලි අකුරකට කලින්ද තියෙන්නේ? නෑ. ඒ නිසා ඒක සංයෝගාන්ත పూర్ව නෙවෙයි. එහෙම බැඳි අකුරකට කලින් තිබුණොත් මේ වෘද්ධිය වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. පැහැදිලිද? මේ වෘද්ධිය වෙන්නේ මෙන්න මේ මුල තියන ස්වරයයි. මේ සමහර විටක මේක ව්‍යංජනයක් එක්ක එකතු වෙලා තියෙන ස්වරයක් වෙන්න පුළුවන් වචනේ මුල් ස්වරය. එහෙම නැත්නම් තනියම තියෙන ස්වරයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒක බැඳි අකුරකට කලින් තිබුණොත් වෘද්ධි කරන්නේ සාමාන්‍ය ක්‍රමයෙන්. ඒකට බැඳි අකුරකට කලින් නෙවෙයි නම් මෙන්න මේ තියෙන ස්වරය වෘද්ධි වෙනවා. ඒ කියන එකයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. පැහැදිලිද? ඒකට මේ වතිත්ත කියන තැන බැඳි අකුරකට කලින් නොවන නිසා අපිට මේක වෘද්ධි කරන්න පුළුවන්. එහෙනම් දැන් මෙතන තියෙන අයන්නක්නේ. අයන්න මොකක්ද වෙන්න ඕන වෘද්ධි කරනවා නම්? ආයන්න. ආයන්න වෙන්න ඕන. ඒකට අල් වයන්න ආ කියලා තිබ්බේක අපි ආයන්න කරනවා. එතකොට වා මේ ආයන්න නැති වුණානේ. වා සිට කියලායි දැන් තියෙන්නේ. මේක තමයි අර අතන පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට තේසං නෝලෝපං කියන සූත්‍රයෙන් කෙරුණේ ඒ නකාරය ලොප් කළා. ඒ නකාරය ලොප් කළයින් පස්සේ ඊට පස්සේ අන්න අර වෘදිය යන කියවෙන සූත්‍රයයි ඊළඟට කියන්නේ. බුද්ධාදි සරස්ස වා සංයෝගං තස්ස සනේච සූත්‍රයෙන් ඒකෙන් කරන්නේ එතකොට මෙන්න මේ වෘදිය කරන්නේ. දැන් මේ වෘදිය ගැන වුණාට තාම අපි දන්නේ නැහැ. දැනට ඒක නිසා අපි තව පොඩ්ඩක් බලාගෙන යමු ඉස්සරහට. ඊළඟ සූත්‍රය ඒ වගේ තමයි විස්තර කරන්නේ කොහොමද මේ වෘදිය කරන්නේ කියන්නේ. හරි, කියාගෙන යමු. තස්ස අපි අනියමේ ඒ වෘදියේද නියමයක් නැති කල්හි අයුවන්නානං ඡායෝ බුද්ධි අයුවන්නානං ඡායෝ බුද්ධි යන් සූත්‍රය යෙදේ. මේ වෘද්ධි නියම සූත්‍රයකි. අයුවන්නානං යනුද ච යනුද ආයෝ යනුද බුද්ධි යනුද මෙහි පද හතරයි. එතකොට මේ පද හතර අපි ගලපලා අර්ථ කියනවා. අයුවන්නානං අකාර ඉවර්ණ උවර්ණයන් හට
ආහාර නිවාන උවර්ණයන් හට
ආයෝ
ආයෝ
ආකාර ඒකාර ඕකාරයෝ
ආහාර ඒකාර ඕකාරයෝ
බුද්ධි
බුද්ධි
වෘදීහුනම් වෙති
වෘදීහුනම් වෙති.
මේක තමා සූත්‍රයේ තේරුම. කොහොමද මේ වෘදිය කරන පිළිවෙල කියන එකයි මේ කියන්නේ. ඒකට අයුවන්නානං ඡායෝ බුද්ධි. හිතාගන්න බෑ මේ වචන වලින් කොහොමද මේක කියුනේ කියලා නේද? අයුවන්නානං කියලා මේ කියන්නේ ආ ඊ උවර්ණයන්ගේ කියද්දි. කොහොමද වචන හැදෙන හැටි කියලා පෙන්නනවා.
ඊච ඌච ඊච ඌච කියන දෙන්න එකතු කරගන්න. ඉකාරයට ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන් හල් යයන්නා ධන ඌ. එතකොට ඊ ඌ දෙන්න එකතු වුණාම වචනයක් හදනවා යු.
ඒ දැන් ව්‍යාකරණ ඉගෙනනම් මේ විතරයි තියෙන්නේ. මම ඉතින් දැනගන්න ඕනේ නෝනේ.
හරිද යු. ඊට පස්සේ ඊට පස්සේ තමයි ඊට පස්සේ සංදි පාඩමේ මේක කිව්වේ. ඒක ඔක්කොම මතක තියෙනවා දැන්. සමාස සංදි ඊච ඌච යු උනා. ඊට පස්සේ යු වන්නානං කියලා යු වන්නා යු ඒව වන්නා යු වන්නා කියලා. ඒකට මේකට වන්න පදේ එකතු වෙලා
යු ඒව වන්නා යුවන්නා
කියලායි පදේ හැදෙන්නේ. යු කියන්නේ වර්ණයෝ. ඒ කියන්නේ ඊ ඌ කියන්නේ වර්ණයෝ. ඒ නිසා මේකට වන්න පදෙත් එකතු වෙනවා. වන්න. යු ඒව වන්නා යුවන්නා කියලායි පදේ හැදෙන්නේ. යු ධන වන්න. ඒක බහු වර්ණය කියලා වන්නා කියලා හදෙනවා. යුවන්නා. වැදගිනේ කියන්නුන්නේ අපිට.
ඊට පස්සේ ඒ යුවන්නා කියන පදේට අයන්න මුලට එකතු කරනවා.
ආච ආදන යුවන්නාච. ආච යුවන්නාච. අයුවන්න. එතකොට ඒ කියන්නේ අකාරය ඉවර්ණ උවර්ණයෝ
කියන එක තමයි තේරුම. අයුවන්න. එතකොට ඒකේ චට්ටි බහුවචන පදේ තමයි අයුවන්නානං. පැහැදිලි නේ? පද හැදුන හැටි දැන් මෙච්චර හිතන්න ඕනේ. මතක තියාගන්න අයුවන්නානං කියලා කියන්නේ මේ අකාර ඉවර්ණ උවර්ණයන්ට කියන එකයි. ඊට පස්සේ ආය වචනයක් තියෙනවා ඡායෝ කියලා. ච ආයෝ කියන වචන දෙකනේ.
ච ආයෝ. ච දන ආයෝ.
ඒක කොහොමද හැදුනේ?
ආයෝ කියන එකත් ඔය විදිහමයි. මේ ආයෝ කියලා කියන්නේ ආදන හේදන ඕ
කියන තුන් දෙනා ආයෝ කියලා හැදෙනවා.
කොහොමද? ඒ හත ආදේශයක් තියෙනවා අය කියලා. ඊට පස්සේ මේ ටික එකතු කරනවා. ආ මේක එතකොට පූර්වස්වර ලොප් වෙලා දීර්ඝාදී වෙනවා. ඊට පස්සේ ඕ එක මේකත් එක්ක එකතු වෙනවා.
ඒකට ආයු කියලා වචනේ හදනවා.
ඒතර මොකද්ද මේකේ තේරුම කෙටියෙන් කිව්වොත් ආ ඊ ඌ කියන තුන් දෙනාට ආ ඒ ඕ කියන අනුපිළිවෙලට ආදේශ තුන
ආදේශ නෙමේ වෘද්ධි තුන වෙනවා කියන එක. සූත්‍රයේ තේරුම. ඒ හැදුන හැටි ගැන එච්චර හිතාගන්න සූත්‍රයේ මතක තියාගෙන හැදුන හැටි ගැන පස්සේ දැනගමු. දැනට මතක තියාගන්න මේ විදියටයි වෙන්නේ කියලා. වැඩි විස්තරේ ආදේශ එහෙම වෙන සූත්‍ර අපි ඉස්සරහට කතා කරනවා. තාම කිරලා නැහැ ඒක. ඒක තමයි සූත්‍රයේ ඉස්සරහට තියෙන්නේ. ඕකෙන් තමා නායක කියන පදයෙන් හැදෙන්නේ. මේ ධාතුවේ ඊහට අය ආදේශය. සීතෙන්. මතකතියාගම් දැනට කෙටියෙන් මතකතියාගත්තම හරි ඔන්න මේ සූත්‍රයෙන් කියවෙන්නේ දැන් හරියටම මේ වෘද්ධියක් කරන්න කිව්වට වෘද්ධිය කෙරෙන්න ඕන කොහොමද කියලා කියලා තිබුණේ නෑනේ ඒකයි අර කිව්වේ තත්තාපි අනියමේ ඒ වෘද්ධියේ නියමයක් නැති කල්හි කොහොමද වෘද්ධිය කරන්න ඕන කියලා තාම කියලා නෑ තිබ්බේ කියලා තිබ්බේ නෑ ඉතින් එහෙම නියමයක් නැතුව තියෙන අවස්ථාවක අන්නේ වෘද්ධිය නියම කරන්න මෙන්න මේ පිළිවෙලටයි වෘද්ධිය සිද්ධ වෙන්න ඕන මේ අකුර වලට මේ අකුරොයි වෘද්ධි වෙන්නේ කියලා ඒ නියම කරන සූත්‍රය තමයි මොකද්ද තේජානන්දයන්ස්ම වෘද්ධි නියම සූත්‍රය ආයුවන්නානං ඡායෝ බුද්ධි ආ ඊ උ වර්ණයන්ට අනුපිළිවෙලින් කොහොමද ආ ඒ ඕ අර කියද්දි කියන්න ඕන එතකොට අකාර ඉවර්ණ උවර්ණයන්ට කියලා. පැහැදිලි යති. හරි. මේකේ වෘත්තියත් කියාගෙන යමු අකාරිවන් වන්නානම් මොකද්ද තිබ ඒ කිව්වේ අකාර ඉවර්ණ උවර්ණයන් හට ආ ඒ ඕ අනුපිළිවෙලින් ආකාර ඒකාර ඕකාරයෝ වුද්ධියෝ හුන්ති වෘද්ධි වෙති ච සද්දේන කොචින ඇතැම් තැනක නොවි කියන ඇතැම් තැනක වෘද්ධි වෙන්නේ දැන් මේ විදියට තිබුණත් හැම තැනදීම වෘද්ධි කරන්නේ මේ අනුබන්ධ ස්වර තිබුණත් පිටිපස්සෙන් ඒ කියන්නේ නකාර තිබුණත් හැම තැනම මේ දකින තැන වෘද්ධි කරන්නේ බුද්ධ දේශනාවේ තියෙන පදයක් විතරයි වෘද්ධි කරලා අපි හදන්නේ එහෙම නැති පදත් සමහර විටක තියෙනවා නකාරයක් තිබුණත් වෘද්ධි නොවන තැන් තියෙනවා සරලෝපාදි ස්වරලෝපාදී සිදුවේ තද්දි තත්තා තද්දිතයක් බැවිනි නාමං ඉව කතේ නාමයක් මෙන් කළ කල්හි සයාදි සී ආදී විභක්ති උත්පත්තිය වේ එතකොට මේ මොකක්ද කියන්නේ ඊට පස්සේ දැන් මේ වෘද්ධිය කරනවා ඉතින් ඇතැම් තැනක වෘද්ධි වෙන්නේ නැහැයි කිව්වා ඊට පස්සේ ස්වරලෝපාදිය සිද්ධ කරලා පමුණුවලා මේකේ නාමපදේ හදා ගන්නවා මේක ඉතින් තද්දිතයක් නිසා මේක ඉතින් නාමපදයක් කියලා මේකට නමක් දෙන්න ඕන මේක තද්දිත නාමයක් කියලා කොහොමද නාමයක් දෙන්නේ මොන සූත්‍රයෙන්ද කියමු බලන්න අවර චිත්තයස් නමක් දෙන්නේ මොන සූත්‍රයෙන්ද? ඒ තද්දිත සමාධිතකා කියන සූත්‍රය. ඊට පස්සේ සීආදී විභක්ති මේකට එකතු කරන්න ඕන. දැන් නමක් දීලා ඊට පස්සේ ආපහු අර නාම කාණ්ඩි කරපු ටික කරනවා. නමක් දීලා ඊට පස්සේ මේක වර්ණගල හදාගෙන යන්නයි කියන්නේ. ඊට පස්සේ ගාතාවක් කියනවා නේද? ඒක කියමු බලන්න කාටද දෙන්නේ? ගෞතම වංශාසම කියලා ගන්න.
අද්විතාරු වේය ලින්න විභක්ති වදනාති සමෝහ භාවජ නිරෝ සතත්තේ මෙයා නපොන්දකි
නියෝ සකත්තේ නියෝ
නපොන්දකි සාදුත්තියන් විපාතාකේ සාදි
දාදි
සම්පත් හත්යන්ත
හ්ම් මුද වෙලාවට තේරුම කියන්න දුන්නේ නැත් එකක් තියෙන මේ තේරුම කියන්න දෙමු කාටද බලන්න නේද තේරුම කිවල කිවයිස්ම කියමුද පද වෙන් කරලා තේරුම එහෙම නේද හරි අපි කියාගෙන යමු මේකේ තේරුම තද්ධිතා තද්ධිතයෝ
තද්ධිතයෝ
අභිදේය ලිංග විභක්ති වචන තද්ධිත පදයෙන් කියවෙන්නා වූ
තද්ධිත පදයෙන් කියවෙන්නා වූ
පදාර්ථයට බඳු
පදාර්ථයට බඳු
ලිංග විභක්ති වචන ඇත්තාහුය
ඇත්තාහු
ඇත්තාහු සියුම් වන්නාහ සියුම් වන්නාහ කියලා නෙවෙයි මේ කියන්නේ සියුම් කියන්නේ වන්නාහ කියන එකයි එතකොට විභක්ති වචනා සියුම් විභක්ති වචන ඇත්තාහු වන්නාහ කියන එකයි එතකොට ඔව් ඒක අපි විස්තර කියන ඉතිරි කියලා ඉවරලා. බියෝ බොහෝසීන් සමූහ භාවජා සමූහාර්ථයෙහි හා භාව අර්ථයන්හි වූ ප්‍රත්‍යයෝද සකත්ති ස්වාර්ථයෙහි වූ සකත්තේ නියෝ ස්වාර්ථයෙහි වූ මෙය ප්‍රත්‍යද යන මේ ප්‍රත්‍යෝ නපුංසකේ නපුංසක ලිංගුවෙහි වෙති තාතු තා ප්‍රත්‍ය වනාහි ඉත්‍යං ස්ත්‍රී ලිංගුවෙහි වේ දහාදී තං පච්චයන්තකා ධා ප්‍රත්‍ය පඨං තං ප්‍රත්‍ය අවසන් කොට ඇති ප්‍රත්‍යයෝ අවසන් කොට ඇති තේ ඒ ප්‍රත්‍යයෝ නිපාතයෝ නම් වෙති මොකක්ද ඒ කියන්නේ දැන් මේ හැදෙන තද්දිත පද තියෙනවානේ ඒවා දැන් මොන ලිංග පදයක්ද කියලා කොහොමද හොයාගන්නේ අන්න ඒ රීතිය තමයි දැන් මේ ගාථාවෙන් කිව්වේ එතකොට මේ සාමාන්‍ය රීතිය තමයි මුලින්ම කියන්නේ තද්දිත කියලා කියන්නේ අභිදෙය්‍ය ලිංග විභක්ති වචන තියෙන අභිදෙය්‍යට බඳු ලිංග විභක්ති වචන තියෙන නාම පද වර්ගය එතකොට අභිදෙය්‍ය කියලා කියන්නේ මොකද්ද ඒ තද්දිත පදයෙන් කියවෙන්නේ කවුරු ගැනද කියන එකයි. ඒකට කියවෙන්නේ අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ පුරුෂයෙක් ගැන නම්. තේරුණාද? තද්දිත පදයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ පුරුෂයෙක් ගැන නම්. එනම් පුල්ලිංගයි. ඒකෙන් කියවෙන්නේ ස්ත්‍රියක් ගැන නම් අපි කියන්න යන්නේ ස්ත්‍රීලිංගයි. අභිදෙය්‍ය කියලා කියන්නේ ඒකයි. ඒකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් ඒ වචනයෙන් කියවෙන පදාර්ථය මොකද්ද කියන එක. ඉතින් කියවෙන්නේ කවුරු ගැනද? ස්ත්‍රියක් කියවෙනවා නම් දැන් අපි විග්‍රහ වාක්‍ය බලලා තමයි ඒකට අපි යොග දෙන්නේ. විග්‍රහ වාක්‍ය වතිට්ඨස්ස අපච්ඡං පෝසෝ කියලා ගත්තොත් පුරුෂයෙක් ගැනනේ. වතිට්ඨස්ස අපච්ඡං ඉති කියලා ගත්තොත් ස්ත්‍රියක්. එහෙමනම් ශ්‍රීලිංගුයි මේක. අවසානට හැදෙන පදේ ඒකට ශ්‍රීලිංගයට ගන්න ඕනේ. හැදෙන්නේ. ඒ නිසා මේ ඇතැම් තද්දිත පද තුන් ලිංගේම වර්ණගෙනවා. තද්දිත පදය ලිංග තුනේම වර්ණගෙනවා. දැන් ඔය වතිට්ඨ කියලා කියන්නේ වශිෂ්ඨගේ පරම්පරාවේ ඌ කියන එකයි අර්ථය. වතිට්ඨ නෙවෙයි වාතිට්ඨ කියන එක. එතකොට මේ වාතිට්ඨ කියන පදේ පුල්ලිංගේ වර්ණ ගන්න පුළුවන් කොහොමද? බුද්ධ ශබ්දේ වගේ වාතිට්ඨෝ වාතිට්ඨා වාතිට්ඨං මේ විදියට. වාතිට්ඨේ මේ විදියට. එතකොට ඔගේ ශ්‍රී ලිංගයට ගන්නවා නම් ඕකේ අගට ඊ ප්‍රත්‍යයක් අපි එකතු කරන්න කියන්නේ. ඊ යන්න අපි ඒක තාම හැදුවේ නැහනේ. ඒකට වෙනම රීතියක් තියෙනවා. නවනික නෙය්‍ය නන්තුහි කියලා සූත්‍රයක් අපි කලින් කතා කළා. ඒකදී ඒ සූත්‍රයට අනුව ඒ ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු නාම පදයක් ශ්‍රී ලිංගයට ගද්දී ඊ ප්‍රත්‍යයක් එකතු කරන්නේ. පැහැදිලි? ඒතොර මේ න ප්‍රත්‍යයත් ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා අගට මේක ශ්‍රී ලිංග කරන්න අපි එකතු කරන්න ඕන ඊ කාර්යය. ඒ නිසා හැදෙන පදේ වාසිට්ටි. ශ්‍රී ලිංග පදේ වාසිට්ටි. ඒක ඒතොර කියන්නේ වශිෂ්ඨගේ පරම්පරාවේ ස්ත්‍රියක්. පැහැදිලි? අපි ඒව ඉස්සරහට මේකෙන් පස්සේ කතා කරමු. එතකොට අන්නේ විදිහට ඒ කියවෙන කියවෙන්නේ පුරුෂයෙක් ගැන නම් මේක පුල්ලිංග විදිහට ගන්නවා. ස්ත්‍රියක් ගැන නම් කියවෙන්නේ ස්ත්‍රීලිංග විදිහට ගන්නවා. පැහැදිලිද? එතකොට නපුංසක ලිංගු දෙයක් නම් කතා කරන්නේ නපුංසක ලිංගයේ සූත්‍ර දාලා අවසානට පදේ හදාගන්න. එතකොට දැන් ඒ කොටස ඇතරමයි තියෙන්නේ නාම කාණ්ඩයට. දැන් මෙතෙන් දෙද්දී තද්දිත පදේ හදලා නවත්තනවා. ඊට පස්සේ ඉතිරි කොටස අර සතෝච විභත්තියෝ ලිංගත්තේ පටමා ඒවා දාන එක ඇත්තරම මේකට අදාළ නැහැ. ඒක නාම කාණ්ඩේ කොටසක්. හරි. එතකොට මේකෙ ඊළඟ කොටස සමෝහ භාවජා කියලා පදයක් තියෙනවා. සමෝහ භාවජා. මේ කියන්නේ බොහෝ සෙයින්ම සමෝහාර්ථයේ භාව අර්ථයේ තියදුණු හිත ගන්න. තොර සමෝහාර්ථයේ භාවාර්ථයේ තියදුණු තද්දිත පද. අපි ඒව තාම හැදුවේ නැහැ. තාම දන්නේ නැහැ ඒ මොනවද කියලා. තොර සමෝහාර්ථයේ යෙදෙන ඒ වගේම භාවාර්ථයේ යෙදෙන තද්දිත ප්‍රත්‍ය තියෙනවා. දැන් ගාමානං සමෝහෝ ගාමතා ඒ විදිහේ පද හැදෙනවා. තොර අන්න ඒ වගේ සමෝහාර්ථයේ යෙදෙන පදත් ඒ වගේම භාවාර්ථයේ යෙදෙන මනුස්සස්ස භාවෝ මනුස්සත්තං අන්නේ විදිහේ භාවාර්ථයේ දෙන පදත් ඒ වගේම සකත්තේ නියෝ ස්වార్థේ ඒ කියන්නේ තමන්ගේම අර්ථේ වෙන වෙනසක් වෙන්නේ ඒ අර්ථයම කියවෙන ණය කියලා ප්‍රත්‍යයක් තියෙනවා. අන්නේ ණය කියන ප්‍රත්‍යයත් නපුංසක ලිංගයේ තමයි වර්ණගෙන්නේ. ඒවා මතක තියාගන්න ඕනේ. මේ තැන් ටික මෙන්න මේ විදිය මේ තද්දිත ප්‍රත්‍යක් එකතු වුණොත් මේ අර්ථවල එක නපුංසක ලිංග පදයක්. පැහැදිලිද? ඊට පස්සේ තා කියලා තද්දිත ප්‍රත්‍යක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරන්නේ. එතකොට ඒ තා කියන තද්දිත ප්‍රත්‍ය ශ්‍රී ලිංගයි. නියත ශ්‍රී ලිංගයි. එතකොට ඒක වර ඒ විදියට තමයි වරණගන්නේ ශ්‍රී ලිංග පදයක් කියලා සලකලා. ඊට පස්සේ ඊට අමතරව තවත් ටිකක් තියෙනවා. තද්දිත ප්‍රත්‍ය ටිකක් දහා කියන පදයෙන් පටන් ගන්න තං කියන පදයෙන් අවසන් වෙන. ඒ ටික ඔක්කොම නිපාත. ඒ කියන්නේ නිපාත කියන්නේ මොන වගේද වර්ණ කියන්නේ? කොහොමද? ඒ කියන්නේ විභක්ති ටික අයින් වෙලා යනවා, වර්ණ ගීමක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ හැදෙන පද ටිකක් තියෙනවා. දහා ප්‍රත්‍යයිනම් තං ප්‍රත්‍ය වෙනකන් එකතු වෙන ඒ ප්‍රත්‍ය වලින් හැදෙන නාම පද ටික. ඒ ටිකේ තව මොනවා හෝ ගැටුවක් තියෙන එක මට අහන්න බලන්න. සප්ත දහ අට දහ කියලා එහෙමයි කියන්නේ නේ. මුද්දතෝ හිත මුදුන හක් කඩකට පදනවා කියන්නේ. සත්තදහා පිස්ස මුද්ධා කාලින් ඒ වගේ තැන්වල ඉන්නේ දහා ප්‍රත්‍ය. අපි ඒවා එතෙන් ආවම කතා කරමු. ඒවට නිපාත සංඛ්‍යාවෙන් සලකන්න. ඔන්න ඊට පස්සේ තමයි ඔන්න පදේ හදලා පෙන්නන්නේ වතිත්ථස්ස අපච්ඡම්පෝසු වශිෂ්ඨ ඉචිවරයාගේ පුත්‍ර වූ පුරුෂයා වාතිට්ඨ නම්
වේ.
හරි. ඔන්න දැන් ඒ ටික තමයි අපි දැන් හදන්න යන්නේ. වශිෂ්ඨ ඉචිවරයාගේ පරම්පරාවේ වූ පුරුෂයා. දැන් ඔන්න අවශ්‍ය සූත්‍ර ටික කතා කරලා ඉවරයි. දැන් බලාගෙන යමු. අපි තේසන්නෝ ලෝපං කියන තැනට කතා කළා. ඊට පස්සේ අයුවන්නානංචායෝ බුද්ධි කියන එකත් කතා කළා. එතකොට අන්න මේ වෘද්ධිය කරන හැටි එකකින් කිව්වා අයන් වසිට්ඨ කියලා දැන් තිබුණේ. ඒකේ අයන්න ආයන්න උන හැටි කීවා. ඉතන පිළිගැයෙන මාසරි පොඩි දිග කෝටුවක් වගේ එකක් තියෙනවා. අර කොහොස්සේ මිට ගැලවලා ගෙනාවක් තමයි. මේක තියෙනවා. මේක තමයි හොඳ. මේ වගේ පේන්නේ නැද්ද උඩට මේ? ඒතර මේ මෙතන අයන්න ආයන්න උනේ හැටි ගැන අපි කතා කරේ දැන්. පැහැදිලි නේ නේද? ඒතකොට අයන්න ආයන්න උනේ හැටි අයුවන්නානංචායෝ බුද්ධි සූත්‍රයෙන් අයන්නක් තිබුණොත් ආයන්නක් වෙනවා කියලා කියපු නිසා. ඒකට පැහැදිලි. හරි. ඊට පස්සේ ඒ ටික වුණාම මෙන්න මේ විදිහට දැන් පදේ හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මේකන ආයන්න අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඌ ආ තික් අ අපහු එකතු කිරීම අ ආයන දෙකයි. මේ නානුබන්ධයේ තිබුණු මේ අනුබන්ධක් මේ ප්‍රත්‍යයේ තිබුණු නානුබන්ධය අයින් වුණාම ඉතේ වුණ ආයන්න මේ තියෙන්නේ. ඊට පස්සේ මේ පූර්වස්වරය ලොක් කරනවා. ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන පදයට එකතු කරනවා. ඒකත් අපි කරන්නේ පරලෝකෝ මාදේශප්පච්චාදීවි කියන සූත්‍රයෙන්. මොකද වචන දෙකක් නෙවෙයි එකතු වෙන්නේ, ප්‍රත්‍යයක තිබුණු ආයන්නක් නිසා. පැහැදිලි වෙන්නේ? ඊට පස්සේ මේක අයින් වෙලා එකතු වුණාම මේ තැන් දෙකම එකතු වෙනවා. දැන් තියෙන්නේ කොහමද? මේ ටික එකතු වුණාම පදේ හැදිලා තියෙන්නේ කොහමද? වාතිත්ඨ කියලා. මම කලින් තිබුණේ වාතිත්‍රනේ. දැන් තියෙන්නේ වාතිත්ඨ. පැහැදිලි වෙන්නේ? ආයන්නට නේකතුනේ. ආයන්න ආයන්න උනානේ. එතකොට වාතිත්ඨ කියලා තිබ්බේක දැන් වාතිත්ඨ කියලායි තියෙන්නේ. දැන් මුලම තිබ්බේ වාතිත්ඨ. දැන් වාතිත්ඨ වුණා. ඊට පස්සේ මේ වාතිත්ඨ කියන පදේ තමයි තද්දිත පදේ කියලා කියන්නේ. හැදුණු තද්දිත පදේ වාතිත්ඨ. ඒතර මේකේ පුරුෂයෙක් ගැන අපි කියපු නිසා දැන් මේකට පුල්ලිංගයේ ප්‍රත්‍ය එකතු කරනවා. නාම කාණ්ඩයේ කියපු අර සීයෝ අංයෝ නාහිසනං ඒ වගේ අපි ඉතින් ප්‍රථමායක වචනේ එකතු කරනවා. ප්‍රථමායක වචනය එකතු කරද්දී ඒකට තද්දිත සමාස සූත්‍රයෙන් මේකට නමක් දෙනවා. මේක තද්දිත පදයක් කියලා. තතෝ ච විභත්තියෝ ලිංගත්තේ පඨමා සීයෝ අංයෝ නාහිසනං. ඊට පස්සේ තතෝ චෛ වත්ති ඊට පස්සේ සීය වංයෝ ඒ ටිකත් එන්න ඕන. ඒකත් එනවා. ඒකම් වත්තම්බේ ඒක අරගෙන ඒක වචන සීයෝ කියලා ඒ දෙක ගත්තා. ඊට පස්සේ ඒකම් වත්තම්බේ කියලා එකක් ඉතිරි කරගත්තා. සී ප්‍රත්‍ය විතරක්. සෝ කියන සූත්‍රයෙන් සීහට ඕ ආදේශය ගත්තා. ඊට පස්සේ පූර්ව ස්වරයෙන් කරගෙන ස්වර ලෝපය කරලා
පරණයනය කරහම අදේ හැදෙන අන්තිමට වාසිද්ධෝ. එතකොට වසිද්ධෝ කිව්වොත් එහෙම කියවෙන්නේ වශිෂ්ඨ ඉසිවරයා. වාසිද්ධෝ කිව්වොත් කියවෙන්නේ ඒ ඉසිවරයාගේ පරම්පරාවේ පිරිමි කෙනා. දැන් මේක විතරක් ගත්තා කියන්නකො. තියෙන්නේ අයන්නක්. ඒකට මොකද්ද කරන වෘදිය? අයන්නට මොකද්ද කරන්නේ?
ආයන්න.
කොහෙන්ද ඒක කිව්වේ? ආයන්න කරන්න කියලා කොහෙන්ද කිව්වේ? ඒකෙන් තමයි සූත්‍ර දෙකක් කියන්නේ. තේරෙන්නේ නැහැ. ඒත් මේකෙන් කියන්නේ මේ වෘදිය කරන්නේ මෙන්න මේ බැඳි අකුරකට කලින් තියෙන තැනකදී කියලා. වෘදිය කරන්න ඕන තැනගෙන කියන්නේ. මේකෙන් කරන්නේ ඒ වෘදිය කරන්නේ කොහොමද පිළිවෙත? අයන්නක් තියෙනවා නම් මොකද්ද වෘදි කරන්නේ? ඒකට ගන්නේ මොකද්ද? ඒ tikai එකකින් කියන්නේ. දෙකෙන් කියන්නේ දෙකක්. හොඳට සූත්‍ර දෙකෙන් කියවෙන කාරණා අපහුවතාව බලාගන්න. ඒතකොට පැහැදිලි වෙනවා සූත්‍ර දෙකෙන් පැහැදිලිවම දෙකක් කියවෙන්නේ. අරකින් කියවෙන්නේ වෘදිය කරන්නේ මේ වගේ තැනකයි. බැඳි අකුරකට පූර්වයේ තියෙන ආදිස්වරයයි වෘදි කරන්නේ. ආදිස්වරයේ වෘදි කරනවා නානුබන්ධ ත්‍ත්වයකට ත්‍ත්වයක් පිටපසින් තියෙනවා නම් කියලා. ඒක තමයි උද්ධාදි සරස්ස කියන සූත්‍රයෙන් කියවෙන්නේ. අයවන්නානංචාය උද්ධි සූත්‍රයෙන් කියවෙන්නේ. එතකොට මේ වෘදිය කරද්දී අයන්න තිබ්බොත් මොකද්ද කරන්නේ? යන්න තිබ්බොත් මොකද්ද කරන්නේ කියලා වෘදිය නියම කිරීමක්. පැහැදිලි නේද? දෙකම අනිවාර්යම තියෙනවා.
ඔස්සේ ඒකෝගේ උපින්දම්මයි.
පිටිපස්සෙන් කියන එක තමයි නිවැරදි. මොකද වෘද්ධියක් මෙහෙම කරන්ද ඒකට ඒක කරන්න ඕන මෙහෙමයි කියලා නියම කරන්නේ. හරි. ඊළඟ කොටස අපි වෙන යම බලන්න මේ. කලින් නෝවේ බැඳිය අකුර ඒ කියන්නේ කෙටියෙන් මතක තියාගත්තා නම් හරි බැඳිය අකුරක් නොවන එකට මුලින් තියෙන ස්වරය මුල්ම ස්වරය පළමු ස්වරය බැඳිය අකුරක් තිබුණොත් වෙන්නේ ඉස්සරහට ඒවා කතා කරද්දී පැහැදිලි වෙයි. ඊට පස්සේ ඊළඟ කොටස අපි කියගෙන යමු. ඉති වශිෂ්ඨ ඉතිවරයාගේ පරම්පරාවේ වූ උත්‍ත්‍රිය වාතිද්ධි වාතිද්ධි නම් වේ නපුංසකං වශිෂ්ඨ ඉතිවරයාගේ පරම්පරාවේ වූ නපුංසක ලිංගු පදයක් වාතිත්ථං වාතිත්ථං නම් වේ මේකත් අපි බලගෙන යමු. එතකොට මේ වශිෂ්ඨ ඉසිවරයාගේ පරම්පරාවේ වුණ උත්‍රියක් කියන එක කියන්නේ මේ විදිහට විග්‍රහ වාක්‍ය ගන්නවා. වාතිත්ථස්ස අපච්ඡං ඉති වශිෂ්ඨගේ ඉසිවරයාගේ පරම්පරාවේ වූ ස්ත්‍රිය. ඉතින් මෙතෙන් යනකම් අනිත් පද ඔක්කොම කලින් එකේ වගේමයි. කිසිම වෙනසක් නැහැ. මොකද සද්දිත පදේ හැදෙන්නේ එකම විදිහකටනේ. සද්දිත පදේ හැදුණයි පස්සේ තමයි වෙනස වෙන්නේ. සද්දිත පදේ හැදෙන්නේ වාතිත්ථ කියලා පදේ හැදිලා නවතිනවා. වාතිත්ථ කියන්නේ පොදුවේ බිංග තුනටම අදාළ සද්දිත පදේ. වාතිත්ථ කියලා පදේ හැදලා ඉවර වෙලා ඊට පස්සේ පුල්ලිංග නම් මේකට බුද්ධ ශබ්දේ වගේ වර්ණනනවා. ඒක ශ්‍රී ලිංගයේ කෙනෙක් ගැන නම් කියවෙන්නේ අරට අමතරව මෙන්න මේ නදාදිතෝවා ඊ කියන සූත්‍රයෙන් ඊ ප්‍රත්‍ය ගන්න ඕන. ඔව්.
මේකේ මේ සූත්‍රයේ වැරද්දක් තියෙනවා. ඒක හදාගන්න. ඔතනම හැම හැදුවනම් හොඳ. නදාදිතෝ වායි නෙවි. නවනික නෙయ్య නන්තු. ඒක දෙරුවේ මතක තිබුණේ ඒ සූත්‍රයේ නිතෙන් වෙන්න ඕන. ඒ ටික මූර්ත ජනයන් පොකටයි නෑ. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් තමයි නවනිකනීය නන්තුහි කියන සූත්‍රයෙන් ඊ යන්න එකතු වෙනවා. ත්‍රිලිංග ඊ ප්‍රත්‍ය. ඊට පස්සේ ඉතින් පූර්ව ස්වරය වෙන් කරගෙන වාසිට කියලා තිබෙකේ පූර්ව ස්වර වෙන් කරගෙන ස්වරලෝප තරණයන සිද්ධ කරලා ඊට පස්සේ දැන් පදේ හැදෙනවා ශ්‍රී ලිංග පදේ වාසිට්ඨි කියලා. වාසිට්ඨි ඊකාරාන්ත. ඊට පස්සේ කුමාරී ශබ්දේ වගේ කුමාරී ශබ්දේ පද හැදුවා වගේ හදාගෙන යනවා. තී විභක්තිය ගත්තා. ඒක ලොක් කරනවා. සේසතෝ ලෝපංගසිති සූත්‍රයෙන් ලොක් වෙනවා යනවා. ඊට පස්සේ අවසානට වාතිහි කියලා පදේ හැදෙනවා. පැහැදිලියද? පුළුවන්. දැන් දැන් පෙන්නනවානේ දැන් අට කතාවේ හැටි විස්තර කරනවා. මේ රටාව ටිකක් සමන්තු හුරු නාම ඊට පස්සේ තේරෙනවා මේක මෙහෙමයි එහෙම හැදිලා තියෙන්නේ. කොහොමද බලන්නේ? අය අනිත් අය පුළුවන් එහෙම පුළුවන්. ඔය වෙයි ඒ තියෙන එකක් ඇරලා තියන්න විරිපස්සෙන්
තියෙනවා.
ළඟම තියෙන දෙන්නියපුර මේ කියන්නේ. මෙහෙ තිබුණාට කමන්නේ දෙන්නියපුර. මෙතන තිබුණා තිබුණා තමයි ප්‍රශ්නේ. මේ සොරේ ළඟම දෙන්නියපුරක් තිබ්බොත්. කියන්නේ හල් අකුරකට කියලා මතක තියාගත්තා නම් හරි. හල් අකුරකට කලින් තිබුණා හල් අකුර මොකද හරි කිව්වද
නැහැ.
හල් අකුරකට කලින් මතක තියා ගන්න ඕනේ. එතකොට වෘති වෙන්නේ හල් අකුරකට කලින් නැතුව හල් අකුරක් නොවන අකුරකට කලින් තියෙන ස්වරය තමයි වෘති වෙන්නේ. හල් අකුරක් කියලා මම ගේ ගත්තම දෙක කියන. දෙලිය අකුර කියන එක මතක වෙනවා. වෙන්නේ අපි ඉස්සරහට කතා කරනවා ඊළඟ පදේ හදත්. ඊළඟට වසිට්ඨස්ස අපච්ඡං කුලං. ඊළඟ උදාහරණේ කියද්දි නපුංසක ලිංගයට. ඒතකොට කුලං කියන කුලය කියන එක නපුංසක ලිංග නිසා අපි නපුංසක ලිංගයට උදාහරණයක් ගන්නවා. වසිෂ්ඨ ඉතිවරයාගේ පරම්පරාවේ ඌ කුලයකට අපි කියනවා වාසිට්ඨං කුලං කියලා. එතකොට ඒක ඒ අපච්ඡං කුලං ඒ පද අයින් වෙලා වසිට්ඨ කියන එක එතකොට හැදෙන්නේ වාසිට්ඨං කියලයි. හැදෙන පදේ ඇත්තරම වාසිට්ඨ වාසිට්ඨ කියලා අපි හැදෙන පදේ අපි නපුස්සක ලිංගයේ විභක්ති ගන්නවා සිං කියන සූත්‍රයෙන්. ඊට පස්සේ ඒක ඒ 38 අනුවාදේශය ඒක එතකොට අවසාන පදයේ දෙනවා වාසිට්ඨං කුලං. හරි අපි ඊළඟ කොටසත් කියාගෙන ගිහින්. හරියද? විකල්ප විධානතු විකල්ප විධාන නිසා තද්විතේන තද්විතයෙන් සමාසස්ස සමාසය හට අච්ඡන්තං බාධාය අභාව අතිශයින් බාධාවක් නැති නිසා වසිට්ඨා පච්ඡං ඉතිපි වසිට්ඨා පච්ඡං යෛද හෝති සමාස පදයක් වෙයි. ඒ මොකක්ද කිව්වේ? දැන් මේ විග්‍රහ වාක්‍ය ලියනවා වසිට්ඨස්ස අපච්ඡං වශිෂ්ඨගේ පුත්‍රයා වසිට්ඨස්ස අපච්ඡං. එතකොට ඒ කියවෙ දැන් කුලං කැරල අපිට නැතත් කමන්නේ ඔය අර්ථය හදන්න පුළුවන් වසිට්ඨස්ස අපච්ඡං කියලා. දැන් පෝසෝ කියලා කලින්ම අපි හදුවානේ. පෝසෝ කැරල නැතුවත් අපිට තියන්න පුළුවන් වසිට්ඨස්ස අපච්ඡං කියලා. වශිෂ්ඨගේ පුත්‍රයා. එතකොට ඒ වසිට්ඨස්ස අපච්ඡං කියන එක අපි ඒ අපච්ඡං කියනේ අර්ථයනේ න ප්‍රත්‍යගත්ති. අපිට න මේකෙදි මේ තද්දිත වලදී කියන්නේ නැහැ. මේ තද්දිත පදයක්ම අනිවාර්යෙන් දාන්න ඕනේ. එහෙම නැතුව සමාස කරන්න එහෙම බෑ. එහෙම රීතියක් නැහැ. ඒ නිසා වුණනම් ওই වචන දෙක සමාස කරන්නත් පුළුවන්. කොහොමද? වසිට්ඨස්ස අපච්ඡං කිව්වොත් මේක එතකොට චට්ටි තප්පුරිසයි. වශිෂ්ඨගේ පුත්‍රයා. එතකොට ඒ චට්ටි තප්පුරිස සමාසයක් විදිහට ඔබ සමාස කරන්නත් පුළුවන්. එතකොට වසිට්ඨස්ස කියන එකේ විභක්ති අයින් වෙනවා. එතකොට වසිට්ඨ අපච්ඡං. ඒ දෙක එකතු වුණාම වසිට්ඨා පච්ඡං. පැහැදිලි නේ? එහෙම එතකොට ඕනනම් සමාස විදියට හදන්නත් පුළුවන්. ඒකෙත් අර්ථය එතකොට චට්ටි තප්පුරිසයකින් වශිෂ්ඨගේ පුත්‍රයා. පරම්පරාවේ කෙනෙක් කියන්නේ. එතකොට ඕනනම් වසිට්ඨා පච්ඡං කියලා තියන්නත් පුළුවන්. ඊට ලේසි වාසිට්ඨං වාසිට්ඨ කියලා ගත්තා. පැහැදිලි නේ? එතකොට වාසිට්ඨ කියපුවම අරට කෙටින් ඒකයි කිව්වේ මේ තද්දිත වලින් කෙටි කරනවා ගොඩක් කියලා. පැහැදිලි ඇති. හරි ඊළඟ කොටසට අපි යමු නේද? තව මේකේ මේ වෙනකන් ගැටලු තියෙන ඉක්මනට හමු බලන්න. ඒක තියෙනවම බලාගෙන ඉඳලා බෑ. ඒ නිසා දැන් කියන එක අහන්න ඉන්න ඕන. නැත්තම් බෝඩ් එකේ ඉන්නේ ඔක්කොම නෑ මේක. ඔන් කිප්ප නෑ ඒක තමයි. ඒ නිසා මේ ටික කිව්වේ අපි. ඔව් සමාස කරලා හදන්න හරි ඊළඟට ගාථාවක් තියෙනවා. ඒක කියමු බලන්න කවුද? නිමල සීලායස්
සාමාන්‍ය විභේතබ්බෝ නිත්‍ය නිර්දිෂ්ඨති පොමේනවා නපුස්තකේන වාසීති තද්ද සත්ත විදු විදු.
තේරුම අපි කියන්න දෙමු. කාටද අපිම කියමු නේද නැත්නම් අපි සාමාන්‍යයේ අභිමතේ සාමාන්‍ය අර්ථයක් කැමැති කල්හි
සාමාන්‍ය අර්ථයක් කැමැති කල්හි
සද්දෝ
සද්දෝ
ශබ්දය
ශබ්දය
පුමේනවා නපුංසකේනවා
පුමේනවා නපුංසකේනවා
පුන්ලිංගුවෙන් හෝ නපුංසක ලිංගුවෙන් නිද්දිස්සති
නිද්දිස්සති
දක්වනු ලැබේ
දක්වනු ලැබේ
ඉති මෙසේ
විවිධයේ
දක්වන න්‍යාය නැත්නම් මෙසේ වූ න්‍යාය
මෙසේ වූ න්‍යාය
සද්ද සත්ත්ව විදු විදුන්
සද්ද සත්ත්ව විදු
ශබ්ද ශාස්ත්‍ර දන්නු
ශබ්ද ශාස්ත්‍ර දන්නු
දනිති දනිති එතකොට මොකක්ද මේ කියපු කතාව සාමාන්‍යයෙන් අපි යමකට ලිංගයක් දෙද්දී ඕක පුල්ලිංගයෙන් හෝ නපුංසක ලිංගයෙන් තමයි දෙන්නේ අපි හිතමුකෝ පොදුවේ ලිංග තුනේම වර්ණගින පදයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ පුල්ලිංගයෙන් හෝ නපුංසක ලිංගයෙන්. දැන් සිංහල භාෂාවේදී නම් ඕකේ අපි අහලා තිබුණේ ලොකු ව්‍යාකරණ පොත්වලින් කියවලා නෙවෙයි. සාමාන්‍යයෙන් අපි අහලා තිබුණු දේ තමයි සාමාන්‍යයෙන් එහෙම නියම කරන්නේ පුල්ලිංගයෙන් කියලා. දැන් උදාහරණයක් විදිහට ඔන්න බලන්නකෝ. අපි සාමාන්‍යයෙන් කුකුල්ලු රංචුවක් ඉන්නවා. පොදුවේ කියන්නේ කුකුලෙක් කියලා නේද? කිකිලියෙක් දැක්කද අපි කියනවා කුකුලෙක්. කුරුල්ලෝ රංචුවක් ඉන්නවා. අපි කියන්නේ අන්න කිරිල්ලිය. දැන් හරියටම දන්නවා නම් කියනවා. එහෙම නැත්නම් හරියට දන්නේ නැත්නම් අපි කියන්නේ කිරිල්ලිය කියලා පෙන්නන්නේ නැහැ කවුද? කුරුල්ලෙක් කියනවා නේ. නේද? එහෙමනේ කියන්නේ. පුල්ලිංගයෙන් කතා කරන්නේ. ඒකට ඒක ඒ සාමාන්‍ය විවහාරයේ තියෙන දෙයක්. ඒක නිසා මේ විදිහට සිංහල භාෂාවෙත් තියෙනවා. නේද? අපි සාමාන්‍යයෙන් අඳුරා ගන්න බැරි වුණොත් මේ ගෑනු කෙනෙක් කියන්නේ මිනිහෙක් කියනනේ. අන්න මිනිස්සේ කන්න මිනිස්සේ. ඒ වගේනේ කියන්නේ. අන්න බල්ලෙක් කියනවා. හොරෙක් කියලා කිව්වොත් අන්න හිරක් කියලා කියන්නේ. ඒ නිසා පොදුවේ සාමාන්‍යයෙන් කතා කරන්නේ පුල්ලිංගේ තමයි නිශ්චිතව ඒ හඳුනා ගැනීමක් නැති අවස්ථාව. ඇදිරිනේ. ඒ වගේම පාලි භාෂාවෙත් පුල්ලිංගයේ හෝ නපුංසක ලිංගයේ තමයි මේක දක්වන්නේ කියන එකයි කියන්නේ. හරි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. වා අප්පච්චේ ඉතිච අධිකාරෝ.
වා අප්පච්චේ ඉතිච අධිකාරෝ.
වා යනුද අපච්චේ යනුද අධිකාර කරනු ලැබේ. අධිකාර කරනවා කියන්නේ ඉස්සරහ තියෙන සූත්‍රات එක්ක සම්බන්ධ කරනවා. නායන නානා වච්ඡාදිතු යනු තත්ත්‍ය විධාන සූත්‍රයි. නායන නානා යනුද වච්ඡාදිතු යනුද මෙහි පද දෙකයි. එතකොට මේකේ කලින්ගත් අධිකාර කරගත්තු පදත් එක්ක එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා අපච්චේ පුත්‍රාර්ථයිහි වාවිකල්පයෙන් වච්ඡාදිතෝ වච්ඡ ආදී ශබ්දයන් කෙරෙන් පරව නායන නානා නායන ප්‍රත්‍යත් නාන ප්‍රත්‍යත් යන ප්‍රත්‍ය දෙක වෙති. හරි. අපි ඒකේ වෘතියත් කියමු. වච්ඡාදිතෝ වච්ඡ ශබ්දය ආදී වූ ගොත්ත ගණතෝ ගෝත්‍ර ඝන ශබ්දයන් කෙරින්
ගෝත්‍ර ඝන ශබ්දයන් කෙරින්
නායනෝච නානෝච
නායනෝච නානෝච
නායන ප්‍රත්‍යද නාන ප්‍රත්‍යද
නායන ප්‍රත්‍යද නාන ප්‍රත්‍යද
වා හෝති
වා හෝති
විකල්පයින් වි
විකල්පයින් වි
අපච්ඡං
අපච්ඡං
අපත්‍ය නම්
අපත්‍ය නම්
පපුත්තප්ප භූති
පපුත්තප්ප භූති
ගොත්තං
ගොත්තං
මුනුබුරා පටන් කොට ඇති ගෝත්‍රයයි
මුනුබුරා පටන් කොට ඇති ගෝත්‍රයයි
කච්චස් අපච්ඡං
කච්චස් අපච්ඡං
කච්චගේ පරම්පරාවේ වූ තැනැත්තා
කච්චගේ පරම්පරාවේ වූ තැනැත්තා
කච්ඡායනෝ
කච්ඡායනෝ
කච්ඡායන නම් වේ
කච්ඡායන නම් වේ
වා විකල්පයින්
වා විකල්පයින්
කච්ඡානෝ
කච්ඡානෝ
කච්ඡානෝ යෙයිද වේ
කච්ඡානෝ යෙයිද වේ
සංයෝගං තත්තා
සංයෝගං තත්තා
සංයෝගාන්ත බැවින්
සංයෝගාන්ත බැවින්
න බුද්ධි
න බුද්ධි
වෘද්ධිය නමි
වෘද්ධිය නමි
හරි අපි මේ ටික බලාගෙන යමු. එතකොට මෙතනදි මේ කියන්නේ කච්ච ආදී ශබ්ද ගණයක් වෙන්නවා. එතකොට මේ කච්ච ආදී ශබ්දයන්ගෙන් පස්සේ මෙන්න මේ පත්‍ය දෙක යෙදෙනවා. එතකොට මේ යෙදෙන්නේ හැම පදයකටම එහෙම ගන්න බෑ. ඒ විදිහට මේ යෙදෙන ප්‍රත්‍ය මේ ප්‍රත්‍යත් එක්ක යෙදෙන නාම පද ටිකක් තියෙනවා. ඒ ටික ඉතින් පොත්වල පෙන්නලා තියෙනවා. කීපයක් ඕන නම් සටහනක් දාගන්න. එතකොට වච්ච ඕනනම් එතන උතනම යටින් හරි එහෙම නැත්නම් භාෂාවතරණේ පොතේ හරි මේ සූත්‍රය ළඟින්ම තින් බාලාවතාර පොතේම ලියාගත්තත් කමන්නේ. මේ සූත්‍රයට අදාළ මේ වච්ඡාදී ගණය කියලා එකට කියන්නේ වච්ඡාදී ගණය. ඔක අපි පොඩි පොතක සටහන දාලා තිබුණා. තේනවා ඇති නේද? මේ තියෙන්නේ කොට ඒ වච්ඡාදී ගණයට අයිති පද කීපයක්. කොට ඒ පද ටික හැදින් ඒ පදවල පද හැදින්න ඔය විදිහට. මේ තියෙන්නේ වච්ච කන්හ අග්ගිවෙස්ස සකට ඔය විදිහට. අන්න ඒක ඉතින් අවශ්‍ය නම් සටහන දාගන්න. ඔය තියෙන්නේ මොන පොතේද දන්නවද? ඒ පොතේ ඕනනම් පොත ලියාගත්ත නැත්තති. ගඩලාදිනි සන්නයි. බාලාවතාර ගඩලාදී නිසන්නයි.
අද ගඩලාදී
ගඩලාදී දී තමයි ඔක ලියලා තියෙන්නේ නිසා එහෙම කියන මතක විදියට
ඒක
හරි. ତତ ඔය පදවලදී මේ පත්‍ය දෙක යෙදෙනවා. හැම එකටම දාන්න බෑ. ඒකයි කියන්නේ. තේරුණා නේද? දිටික නිසා දල වශයෙන් මතක තියාගත්තම මේ පදත් එක්ක තමයි මේ ප්‍රත්‍ය යෙදෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඇති නේද වැඩි විලා ගන්න නැතුව අපි. ඒකයි මෙතන වා කියලා ඇතැම් විකල්පෙ ඉන්නේ. ඉතින් එහෙම නොයි දෙන්නත් පුළුවන්. හරි, අපි පදේ හැදෙන විදිහට යමු නේ. හරි, එතකොට අර විදිහටම අපි කච්චස්ස අපච්චම් පෝසෝ, කච්චගේ පරම්පරාවේ වූ පුරුෂයා, කච්චගේ පරම්පරාවේ වූ පුරුෂයා කියලා ගන්නවා. ඊට පස්සේ මේ දැන් කියපු සූත්‍රයෙන් නායන ප්‍රත්‍යයයි නාන ප්‍රත්‍යයයි දෙකම විකල්පයෙන් ගන්නවා. ඒ කියන්නේ දෙවිදීමේ පදේ පද දෙකක් හැදෙන්න පුළුවන්. එකට එකම අර්ථයේ පද දෙකක් හැදෙනවා. ඒ නිසා තමයි මේ දෙකම අපි ගත්තේ. නායන නාන කියන දෙකම. ඊට පස්සේ උත්තරඨානම අපයෝගෝ සූත්‍රයෙන් අපච්ඡම්පෝසෝ කියන දෙක අයින් වෙනවා. ප්‍රත්‍ය දෙක ඉතිරි වෙනවා. ඊළඟ සූත්‍රයෙන් විභක්ති ලොප් කරනවා. ඒක කලින් කියපු නිසා විස්තර කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කච්ච දන නායන නාන කියන දෙක විතරක් ඉතිරි වෙනවා. ඊට පස්සේ කලින් කියපු විදිහටම හුරස්වර වෙන් කරගෙන ඉත්තකුර අපි අයින් කරනවා. අනුබන්ධ ස්වරය ලොප් කරනවා තේසන්නෝ ලෝපං සූත්‍රයෙන්. ඊට පස්සේ ඒ වෙද්දී අපි මේක දෙකටම වෙන වෙනම කච්ච කියන කොටස ගන්නවා. දැන් පද දෙක වෙන වෙනම හදන්න යන්නේ. ඒ නිසා දැන් අර කලින් කරපු ඒවා ටික අපි ඔක්කොම එකට කරගෙන ගියේ නැත්තම් దేవතාවල් කියන ගිහම වෙලා යන නිසා. නැත්තම් මෙතන ඉඳන්ම අපි මේ දෙකක් ලිව්වා නම් හොඳයි. නේද? ඔව්. මෙතන ඉඳන්ම කච්චස්ස අපච්චම් පෝසෝ ධන නාය. කච්චස්ස අපච්චම් පෝසෝ ධන නාන කියලා දෙකට ලිව්වා නම් කමක් නැහැ. ඉතින් ඒ වුණාට ඒ එකම අපහු దేవතාවල් ලියන්න වෙන නිසා තමයි අපි එකට ගත්තේ. ඊට පස්සේ දැන් මෙතෙන් ආවයින් පස්සේ ඒක වෙන් කරලා ලියන්න ඕන මෙතන. ඒකයි මේ එකමම මෙතෙන් ගත්තේ. කච්ච දන නායන කච්ච දන නාන. දැන් විභක්ති ලොකුණයින් පස්සේ එහෙම හිටිනවා. ඊට පස්සේ ඉත්තකුර අයින් කළා. ආයන කොටස ඉතිරි වුණේ. ඊට පස්සේ පූර්වස්වරයේ වෙන් කරගෙන ඒක ලොප් කරනවා. සමුනුවනවා. පූර්වස්වරයේ වෙන් කරලා සමුනුවනවා. ඊට පස්සේ කච්චායන කච්චාන කියලා පද දෙකක් හැදුනා. මෙතනින් ඇත්තටම සද්දිත පාඩමට අදාළ කොටස ඉවරයි. දැන් ඒකට එතකොට සද්දිත සමාස සූත්‍රයෙන් මේවා සද්දිත නාමයක් කියලා නම දීලා සද්දිත පදේ හැදලා ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් ඊට අමතර කටයුත්තක් අපි මේ කලේ. පුල්ලිංග නිසා මේක පුල්ලිංග ප්‍රථම ඒකවචනයේ වර්ණගලයි මේ පෙන්වලා තියෙන්නේ දෙකම. ඒකත් එතනදී කී විභක්ති ප්‍රත්‍ය අරගෙන සෝ සූත්‍රේ සීහට ඕ ආදේශය කරලා ඊට පස්සේ පූර්වස්වරයේ වෙන් කරලා ඒක ලොක් කරලා සමුනුවල තමයි පද දෙක හදලා පෙන්වලා තියෙන්නේ. උඩ කච්චා යනෝ කච්චානෝ කියන පද දෙකක් හැදෙනවා. පැහැදිලි. ඒ දෙකේම තේරුම එකයි. කච්චගේ පරම්පරාවේ වූ පුරුෂයා. දැන් තේරුණානේ දැන් දෙකම කියලානේ.
එකෙනෙ
දෙකම භාවිතා වෙනවා. සිංහලින් කියන්නේ කාත්‍යාන කියලා. කාත්‍යායනක කාත්‍යායන කියලා සිංහලින් කියනවා. කාත්‍යායන. ඒ සුද්ධ සිංහල. කතෝයි. ඉතින් පුරාණ සිංහල භාෂාවත් හරිම මට සිලිපි. මහා ප්‍රාණ අකුරු ඇත්තෙම නැහෙනේ. අකුරු කීයක් තිබුණාද සිංහල භාෂාවේ පරම? 50ක් විතර. මහප්‍රාණකුරු නැහැ දැන් තිදත් සංගරා හොඩි එහෙම 32යි. මහප්‍රාණකුරු එහෙම නැහැ. ඒ නිසා ඉතින් අර උච්චාරණ එහෙම හරි මට තිදිටි. රළු නැහැ. දැන් ගොඩක් සංස්කෘත භාෂාව එහෙම විසර්ගය කියලා කියන්නේ අක් ශබ්දය. ඒවා හැම වෙලාවෙම තියෙනවා. පාලි භාෂාවේ නැහැ. සිංහලෙත් දැන් මිශ්‍ර සිංහලෙ තියෙනවා. පුරාණ සිංහලෙ නැහැ. ඒ කාර්ය hinaවෙන්නේ නැත්තේ hinaවෙද්දි දැන් hinaවෙන එක දැන් කියදිනා හ හ හ කියලා දරවන්නේ දර මේ වගේ. ඒ කාර්ය දාස් සමහර වෙන මොකක් හරි දන්න හා 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 කියලාවත් දන්න කෙනෙක්. දැන් ඇත්තටම අපි ඒක උච්චාරණය කරනවත් අඩු වෙන්නේ දැන් සාමාන්‍ය පොත්වල අපි ලියලා තියෙනවා දැකලා තියෙනවා. ඒ වුණාට අපි දැන් සාමාන්‍ය උච්චාරණය කරනවත් අඩුයි ඒ විදිහට. දැන් මේ hinaවෙදි කොහොම hinaවෙන්නේ නැහැ නේ අත්තම ගෞරව. හිතලා බලන්න. නේද? කොහොම hinaවෙන්නේ නැහැ. ඒක දැන් hinaවෙන බව පෙන්වන්න දැන් අර අඟවන්න ඒ විදිහට ලියලා පෙන්නනවා. හැබැයි වුණාට අපි ඉතින් එහෙම hinaවෙන්නේ නැහැ. හැමෝම මෙහෙම hinaවෙන්න ගියොත් නේද? හරි.
අර බාන ආච්චිවරේ මේ රජවරු hinaවෙන්නේ.
මේ ඉතින් අර භාෂාවේ ඒ වෙදි භාවිතා වෙන අකුරු වලින් තමයි එතකොට මේ හැම දෙයක්ම පින්නනේ. දැන් හිතලා බලන්නකො පාලි භාෂාවේ ඇයනු ඈයනු නැහැ. අපිට සාමාන්‍යයෙන් ඇයන්න ඇයන්න නැහැ කියනවා නිකන් හරි පුදුමයි වගේනේ. එතකොට ඒ අකුරු යෙදෙන කිසිම වචනයක් ඉතින් බුද්ධ දේශනාවේ නැහැ. ඇයන්න කොයි කිසිම දැනක ඇත්තේ නැහැ. හිතලා බලන්නකො අපිට නිකන් හරි පුදුමයි වගේනේ වුණාම නේද? ඉතින් ඒ වගේ අර ඇතැම් භාෂාවල ඉතින් සිංහල භාෂාවේ මුල් කාර්ය ඒ වගේ සියල්ලම යෙදිලා නැහැ. ශබ්ද ඔක්කොම යෙදිලා නැහැ. හරි අපි යමු ඊළඟ කොටට. නෙයෝ කත්තිකාදීහි ඉති
නෙයෝ කත්තිකාදීහි
නෙයෝ කත්තිකාදීහි යන සූත්‍රයෙන්
නෙයෝ කත්තිකාදීහි යන සූත්‍රයෙන්
නෙයෝ
නෙයෝ
නෙය්‍ය ප්‍රත්‍ය වේ
නෙය්‍ය ප්‍රත්‍ය වේ
මෙය ප්‍රත්‍ය විධාන මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි
නෙය්‍ය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි
නෙයෝ යන්ද කත්තිකාදීහි යනුද පද දෙකයි මේකට වා කියන පදේ අපච්චේ කියන පදේ එකතු කරලා අපි සූත්‍රයේ අර්ථ කියනවා. අපච්චේ අපත්‍යාර්ථයෙහි
අපත්‍යාර්ථයෙහි
කත්තිකාදීහි
කත්තිකාදීහි
කත්තිකා ආදී ඡබ්ද කිරින් පරව වා විකල්පයෙන් නිය්‍ය ප්‍රත්‍යවි අපි ඒකට වෘත්‍ය කියාගෙන යමු. විනතාය අපච්ඡං
විනතාය අපච්ඡං
විනතාවගේ පුත්‍රයා
විනතාවගේ පුත්‍රයා
වේනතියෝ
වේනතියෝ
වේනතිය නම් වි
වේනතිය නම් වි
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
විනතියෝ
විනතියෝ
විනතිය නම් දවි
විනතිය නම් දවි
පක්ඛේ න බුද්ධි එක් පක්ෂයෙහි වෘද්ධි නොවේ හරි අපි ඒක බලාගෙන යමු. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? කත්තිකා ආදී ශබ්ද ටිකක් තියෙනවා. ඒ ශබ්ද වලින් පස්සේ නෙය්‍ය කියලා ප්‍රත්‍යක් එකතු වෙනවා. හැබැයි තව ටිකක් උඩට යට වෙනකොට තේින්නේ නැහැ
නේද?
ඔය කුඩා කළාන තව ටිකක් තියෙනවා නේද? කුඩා කළාන යටි තව ටිකක් හරි. උඩ විනතාය අපච්ඡම් පෝසෝ කියලායි විග්‍රහ වාක්‍ය ගන්න. විනතාවගේ පරම්පරාවේ නෙවෙයි මෙතන නම් පරම්පරාවක් කියන්නේ නැහැ. පුත්‍රයා පුත්‍ර වූ පුරුෂ පිරිමියා. ඒතර විනතා කියන්නේ ගුරුළු මවට කියන නම. ගුරුළු ගෑනු සතාට. ඒකට ගුරුළු දේනුව කියලාද කියන්නේ? අපි ගුරුළු මව කියලා කියමුද? ඒ ගුරුළගේ ගෑනු සතාට තමයි කියන්නේ විනතා කියලා. ගුරුළු අම්මා. එතකොට ඒ විනතාවගේ පුතා ඌ පිරිමියා. ඒ කියන්නේ පිරිමි පැටියා. ගුරුළු පැටියා කියන එකයි තේරුම. එතකොට මෙන්න මේ අර්ථයෙන් තමයි අපි දැන් පදයක් හදන්න යන්නේ මේ අර්ථයේ. එතකොට මේ කත්තිකාදීහි නෙය්‍යෝ කියන සූත්‍රයෙන් මෙතෙන්ද නෙය්‍ය ප්‍රත්‍යක් ගන්න. මේ පද කීපයක් තියෙනවා. ඒ පදත් එක්ක මෙන්න මේ නෙය්‍ය ප්‍රත්‍ය තමයි පුත්‍රාර්ථයේ යෙදෙන්නේ. ඒතර කත්තිකා කියලා කියන්නේ එක පදයක්. පැහැදිලිද? ඒතර ඒ නිසා එකෙන් කත්තිකෙයෝ කියලා පදයක් එහෙම යදිනවා. ඒතර මොන මොන පදත් එක්කද මේ විදියට නෙය්‍ය ප්‍රත්‍ය එන්නේ කියලාත් සඳහනක් තියෙනවා. ඒකත් අපි ගමු කොයි ගමන්නේ. ඊට පස්සේ මෙතන පහලට ගන්න ඕන. හරි. මේ යටින් පෙන්නන්න. තව ටිකක් පහලින්. මෙතන නම්. හරි. හරි. මෙතන නම්. තව පහලින්. ඔකයි පුතේ තමයි කියන්නේ. අනේ. එහෙදි මේ දෙන කත්තිකා විනතා රෝහිණී ගංගා කද්දම ඔන්න ඔය කියන නදී අන්ත අහි කපි ඔයදී මේ පද ටිකක් තියෙනවා. මේ ආදි කත්තිකාදී. ඒක කත්තිකාදී ගණයෙන් පස්සේ තමයි මේ නෙය්‍ය ප්‍රත්‍යය දෙන්නේ. ඒක මේ පදත් එක්ක විතරයි. අනිත් ඒවත් එක්ක හැම පදයක් එක්කම නෙය්‍ය ප්‍රත්‍යයම ගන්න බෑ.
ඒක විකල්පයෙන්
කොහොමද? ඒ කිව්වේ? ඔව් එහෙනම් වෘද්ධිය විකල්පයි. අපි ඉස්සරහට කියනවා තමයි. විස්තර කිව්වේ නැහැ නේද? නැහැ. මේ
කප්පේ
ඉන්නේ සල්ප. නැහැ. ඔව්. ඒක ඉතින් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. එහෙම නැතුව පදේ හැදෙන්න පුළුවන්. යෙදෙනවා නම් යෙදෙන්නේ මේ පදත් එක්ක විතරයි. ඒකයි කියන්නේ. නොයෙදී තියෙන්න පුළුවන්. නෑ එහෙම නෑ. ඔව්. මට විදියට දැන්මම. පැහැදිලිනේ නේද? උඩ අපි ආපහු යමු. උඩ මෙන්න මේ පදත් එක්ක මේ යපත් වී දෙනවා. එතකොට ඒ අතරින් එකක් නේ දැන් මේ විනතා කියලා කියන්නේ. කත්තිකා කියන පදයත් ඒකෙනුත් ඕනනම් හදන්න පුළුවන්. එතකොට කත්තිකෙයෝ කියලා පදයක් හදෙනවා. ඒ වගේ මෙතන විනතාවගේ පුත්‍රයා කියන අර්ථයෙන් නීය සත්‍ය ගත්තා. අර අමතර පද අයින් කළා කලින් වගේමයි ඒවා. ඊට පස්සේ විභක්ති අයින් කරා. විනතා කියන එක ශ්‍රී ලිංග පදයක්. ඒ නිසා චක්කියේ වර්ණගෙන්නේ කඤ්ඤාය කියන පදේ වගේ විනතාය කියලා චක්කියෙන්. විනතාය කියන්නේ චක්ටි පදේ. ඒකේ ය ප්‍රත්‍ය අපි චක්ටිය ප්‍රත්‍ය වෙන් කරලා අයින් කරනවා. ඊට පස්සේ නෙය ප්‍රත්‍යේ ඉත්තකුර අපි වෙන් කරගන්නවා. මූර්ධ ජනා යන්නේ. එතකොට එය කොටස විතරයි පදයට එකතු වෙන්නේ. ඒත් එක්කම පූර්වස්වරය වෘද්ධි වෙනවනේ මේකේ මූර්ධ ජනා යන තියෙන නිසා. ඒ නිසා පූර්වස්වරයත් වෙන් කරගන්නවා හල්වා යන්නයි කියන්නයි. විනතා කියන එකේ මේ පද වෙන් කරගනවා හල්වා යන්න යන්න ඊට පස්සේ නයන්න හල්කා යන්න ආයන්න. මෙතන මේ තිබුණු යන්න වෘද්ධි වෙනවනේ දැන් මේ මූර්ධ ජහල යන ලොප්පුනාම වෘද්ධි වෙද්දි යන්න වෘද්ධි වෙද්දි මොකක්ද වෙන්නේ? යන්නට චන්ද සමනාස සංයෝග බලන්න. යන්නට ඒ යන්නක් තමයි වෘද්ධිය කියලා කියන්නේ. අපි මෙතන කියවේ මේ තියෙන්නේ ආ ඊ උ මේ ටික දැන් මැකිලා නේද? ඔව් ආ ඊ උ තුන පිළිවෙලට ආයන්නට ආයන්න ඊ දෙන්නට ඒ යන්න උ දෙන්නට ඕ යන්න. මේ විදිහටයි අපි ගන්න. පැහැදිලි නේද ටික නේද? හරි. ඊට පස්සේ මෙතන මේ දෙකක් ගත්තේ මේකෙ දෙවිදියකට පද හැදෙනවා. වෘද්ධිය වෙලක් පදයක් හැදෙනවා. වෘද්ධිය නොවිත් පදයක් හැදෙනවා. ඒ නිසා තමයි පද දෙකක් මෙතනදී දෙකකට අපි ගත්තේ. මේ වෘද්ධිය නොවි විනතාදන නෙය්‍ය කියන දෙක එකතු වෙලා හැදෙන හැටි මේ. මේකෙදි වෘද්ධිය වෙනවා. මෙතනදී වෘද්ධිය වෙන්නේ නැහැ. ඒ නිසා පද දෙකක් හැදෙනවා මේ විදියට විකල්පයෙන්. ඒ නිසා මේ මෙතන විනතාදන නෙය්‍ය කියලා තිබිලා ඊට පස්සේ එක තැනකදී වෘද්ධිය වෙනවා අනිත් තැනදී වෘද්ධිය වෙන්නේ නැහැ. වෘද්ධිය උන තැන වේන වියන්න වියන්නේ තියෙන කියන්න ඒ යන්නක් වුණා. ඉතින් ටික ඒ විදිහටම තියෙනවා. මෙතන වෙනසක් වුණේ නැහැ. ඊට පස්සේ මේ උඩේක ඊට පස්සේ දැන් මේ දෙක තැන් දෙකට අපි ගත්තා. මේක තමයි මෙතන තියෙන්නේ. මේ දෙවෙනි පදේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන දැන් කියන්න ඒ යන්නක් වුණා. කියන්න වෙනකොට දැන් අපි මෙතන ඒ යන්න ගන්නෙ. උට වේන මෙතන ආයන්න පදේ අන්තයේ තිබුණු ආයන්න ලොප් වෙලා ඒ යන්නත් එක්ක එකතු වෙනවා. එතකොට වේන තෙය්‍ය කියලා පදේ හැදෙනවා. අනිත් පදේ ඉතින් ඒකේ වෘද්ධිය වුණේ නැති නිසා වියන්න ඒ විදිහටම තියෙනවා. පදාන්ත ආයන් ලොප් වෙනවා, එකතු වෙනවා වින තෙය්‍ය කියලා පදෙහෙ. එතකොට වේන තෙය්‍ය කියන්නේ එක පදයක්, වින තෙය්‍ය කියන්නේ ඊටම සමාන අර්ථයේ තවත් පදයක්. වෘද්ධි උණු පදය, වෘද්ධි නවුණු පදය. ඊට පස්සේ ප්‍රථමා ඒක වචනයේ විභක්තිය අපි එකතු කරනවා. පුල්ලිංග ප්‍රථමා ඒක වචනේ සීහට ඕ ආදේශය අරගෙන වේන තෙය්‍ය, වේන තෙය්‍යෝ, වින තෙය්‍යෝ විකල්ප පද දෙක. පැහැදිලිද? ඒකේ අයින් කරන්න යන්නේ. ආ මේකද? ආ අයින් කරලා ඒ නිසා තමයි වා ශබ්දයේ බලයෙන් මේක අයින් කරනවා. වෘද්ධියක් නොවුනත් අයින් කරන්න ඕන වා ශබ්දයේ බල. විකල්පේනේ වෘද්ධි වෙනවා කියලා කාලය ඕනද? ඇති නේද? තනියෙන් හදන්න තියෙනපස් ගිහිල්ලා ටිකක් හිතලා නේද? සූත්‍ර වල අංක ටිකක් වගේවත් තිබුණා නම් මේ අංක දාගෙන යන්නේ නේද? පොත්වල නම් අංක තියෙනවා ඉතින් නේද? ලියන්න වෙලා යනවනේ. තමන් කැමති නම් අංක දාගෙන, සූත්‍ර අංක දාගෙන ගියේ අන්තිමට. හැබැයි කමාහෙම නැතුව ලියාගෙන ගියොත් නේද?
අංක වෙලක් තමයි
මේ වගේ එකක්. ඒ වගේ ලියන් ගියොත් එහෙම නේද? මේ සූත්‍ර කොට එක දිගට හරි. අපි ඊළඟට යන්නේ තේජානන්දත් මා ඊළඟට අපිට යන්නත් ඕනේ. යගෙන යමු. නියෝ ඉති, නියෝ යනුවෙන් යෝග විභාගේන සූත්‍ර ද්විධාකරණයෙන් සත්ස දීයතේ ඉති අත්තේ අපි. සත්ස දීයතේ යන අර්ථයෙහිද ඔහුට දෙනු ලැබේ යන අර්ථයෙහිද නියෝ නිය ප්‍රත්‍යවේ. දක්ඛිනා දීයතේ යස්සසෝ දක්ෂිනාව යමෙකුට දෙනු ලැබේද හෙතෙම දක්ඛිනියෝ දක්ඛිනිය නම් වේ. එතකොට මේ සූත්‍රයෙන්ම තවත් හදනවා පදයක්. මේ මෙය්‍ය ප්‍රත්‍යේ තවත් අර්ථයක් මේ කියන්නේ. අර අර්ථයට අමතරව මෙය්‍යෝ කත්තිකාදීහි කියලා මේ සූත්‍රය. මේකේ කත්තිකාදීහි කියන කොටක නොසලකා හරිනවා සූත්‍ර දිධාකරණේ. එතකොට මේ සූත්‍රයෙන්ම තමා ගන්නෙ නෙයෝ කත්තිකාදීහි කියලා අරගෙන එතන වරහන් ඇතුලේ දාගන්න එක හොඳයි. නෙයෝ යයි සූත්‍ර විධාකරණයෙන් කියලා. එතන දෙවෙනි පිළේ තියෙනවනේ. අපි විස්තරය කියද්දි කියනවා. එතකොට මේකේ පුත්‍රාර්ථේ නෙවෙයි මේ නෙය ප්‍රත්‍යය දෙන්නේ. පුත්‍රාර්ථේ නෙවෙයි. ඒකයි විශේෂත්වය. තේරුණාද? දීයතේ යස්සසු. එතකොට දිනු ලැබේ. ඒ දීම ලබන කෙනා. එතකොට මේ යම ලබන තැනැත්තා කියන අර්ථයෙන් තමයි මෙතනදී නෙය ප්‍රත්‍ය ගන්නෙ. එතකොට ඒ නිසා පුත්‍රාර්ථේ නෙවෙයි මෙතනදී අපි නෙයෝ කත්තිකාදීහි කියන සූත්‍රයෙන්ම වරහන් ඇතුලේ කිතින් සටහනක් දාගන්න වෙනවා. නෙයෝ යයි සූත්‍ර විභාගයෙන් නැත්නම් සූත්‍ර විධාකරණයෙන් බෙදා ගැනීම. දැන් කත්තිකාදීහි කියලා තිබුණොත් ඒකේ අර්ථය කත්තිකාදී පද ගණයෙන් පස්සේ නෙය ප්‍රත්‍ය කියන එකනේ. දැන් මේක කත්තිකාදී පද ගණයට අයිති පදයක් නෙවෙයි දක්ෂිනා කියන්නේ. දැන් මෙතන දක්ෂිනා පදයෙන් පස්සේ තමයි නෙය ප්‍රත්‍යය දෙන්නේ. අර්ථයත් වෙනස්. පුත්‍රාර්ථය නෙවෙයි. උට එහෙමත් ඇතැම් විටක එකම ප්‍රත්‍ය සමහර විටක වෙනස් අර්ථයක් දෙනවා. කාටද හෙතෙම දක්ෂිනියෝ සංඝෝ. එතකොට දක්ෂිනාව දෙනු ලබන්නා වූ සංඝයා. එතකොට දක්ෂිනාව ලබන සංඝරත්න. ඒ දක්ෂිනාව ලබන සංඝරත්න. දක්ෂිනාව ලබන සුදුසු නිසා. පැහැදිලි ඇති. එතකොට දක්ඛිනා දීයතේ යස්සසෝ කියලා පද ටික විග්‍රහ වාක්‍යනවා. ඊට පස්සේ ඊන වචන යුත්තංහි ඒ සූත්‍රය. ඊට පස්සේ නෙයෝ කත්තිකාදීහි සූත්‍රයෙන් නෙය ප්‍රත්‍ය ගන්නවා. උත්තඨානමප්පයෝගෝ කියන එකෙන් දීයතේ යස්සසෝ කියන ටික අපි අයින් කර ගන්නවා. එතකොට දක්ඛිනා කොටස විතරයි ඉතිරි වෙන්නේ. දක්ඛිනා දන නෙය. ඊට පස්සේ දක්ඛිනා කියන පදයේ පදා එතකොට නෙය කියන පදය පදයේ තියෙන ඉත් අකුර අපි ලොප් කරනවා. එතකොට දැන් තියෙන්නේ දක්ඛින් දක්ඛිනා එය. මේකේ උහෘදයක් වෙන්න පුළුවන්ද? ඒයි. හල් අකුරක් තමයි පිටිපස්සෙන් තියෙන්නේ. දයන්නේ තියෙන අයන්න ඊට පිටිපස්සෙන් හල් අකුරක්. ඒ නිසා වෘද්ධි වෙන්නේ නැහැ. ඒ නිසා පද දෙක නිකම්ම එකතු වෙනවා. සාමාන්‍ය ක්‍රමයකට එකතු වෙනවා. දක්කින් එතකොට පූර්වස්වරේ ලොප් වෙනවා. එකතු වෙනවා. දක්කිනෙය කියලා තද්දිත පදේ හැදෙනවා. එතකොට ඒකට අපි නමක් දෙනවා. මේක නාම පදයක්. තද්දිත සමාස සූත්‍රයේ. ඊට පස්සේ පුල්ලිංග ප්‍රථමායක වචනේ හදනවා. සීහට ඕ ආදේශය අරගෙන දක්ඛිනෙයෝ. දක්ෂිනාව එහෙම නැත්නම් සත්කාර දානය යමෙක් හට දෙනු ලැබේද ඒ ලබන තැනැත්තා තමයි දක්ඛිනෙයෝ කියලා කියන්නේ. කාලය තිබින්නේ නේද? මදි. හරි. හරි අපි යමු ඊළඟට. සූත්‍රය කියවගෙන යන්න. අතෝ නීවා යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. අතෝ යන්ද නි යන්ද වා යන්ද මෙහි පද තුනයි. එතකොට මේකටත් අනුවර්තනය කරන වා අපච්චේ කියන පද දෙක එකතු කරලා අර්ථ කියනවා. අපච්චේ පුත්‍රාර්ථයෙහි අතෝ අකාරාන්ත නාමයන් කෙරින් වා විකල්පයෙන් නි නි ප්‍රත්‍යවේ. ඊට පස්සේ අපි වෘතියක් කියාගෙන යමු. අකාරාන්තතු අකාරාන්තය කෙරින් අපච්චේ පුත්‍රාර්ථයෙහි වා විකල්පේන නි හෝති නි ප්‍රත්‍යවේ. පුන වාසද්දේන නැවතත් වා නිපාතයක් ගැනීමෙන් නිකෝ නික ප්‍රත්‍යද වේ. අකාරන්තාච අනකාරන්තාච අකාරාන්ත නාමයන් කෙරෙන්ද අකාරාන්ත නොවු නාමයන් කෙරෙන්ද බෝපි බ ප්‍රත්‍යක්ද වේ. දක්ඛි දක්ඛස්ස අපච්ඡං යන වාක්‍යෙහි දක්ඛගේ පුත්‍රයා යන අර්ථයෙහි දක්ඛි යනුවෙන් පදයක් සැකසේ. එය මී ප්‍රත්‍යයට උදාහරණීකි. සක්ඛ්‍ය පුත්තිකෝ සක්ඛ්‍ය පුත්තස්ස අපච්ඡං යන වාක්‍යෙහි පුත්‍රාර්ථයේ නික ප්‍රත්‍යයේදී සක්ඛ්‍ය පුත්තිකෝ යයි පදයක් සැකසේ. මණ්ඩබ්බෝ මණ්ඩස්ස අපච්ඡං යන වාක්‍යෙහි මණ්ඩ නෙමෙත්තාගේ පුත්‍රයා යන අර්ථයෙහි මණ්ඩ ශබ්දයෙන් පරව බ ප්‍රත්‍යයේදී එය ද්විත්වි මණ්ඩබ්බෝ යයි පදයක් සැකසේ. භාතුබ්බෝ භාතුනු අපච්ඡං යන වාක්‍යෙහි අතෝ නීවා යන සූත්‍රයෙන් වා බලයෙන් බ ප්‍රත්‍යයේදී සොයුරාගේ පුත්‍රයා යන අර්ථයෙහි භාතුබ්බෝ යන්වෙන් පදයක්
සැකසේ.
දිත්තං මණ්ඩබ්බෝ භාතුබ්බෝ යන පද දෙකෙහිදී බ ප්‍රත්‍ය දිත්තවේ. හරි, ඒ ටිකත් බලාගෙන යමු. තොටොන් ඔන්න තවත් ප්‍රත්‍යක් ගන්නවා. අතෝ නීවා කියන සූත්‍රයෙන් තොට නී ප්‍රත්‍ය පුත්‍රාර්ථයේ නී ප්‍රත්‍යක්. තොට මේක අකාරාන්ත පදයකින් පස්සේ තමයි මේ නී ප්‍රත්‍ය යෙදෙන්නේ කියලායි කිව්වේ. ඒ නිසා අපි දැන් උදාහරණයකට ගන්නවා. දක්ඛ කියන පදය, දක්ඛ කියන තැනැත්තාගේ පුත්‍රයා කියලායි අපි හදාගන්න යන්නේ. දක්කස්ස අපච්චම් පෝසෝ කියලා විග්‍රහ වාක්‍ය ගන්නවා. දක්ඛ නෙමෙත්තාගේ පරම්පරාවේ පුරුෂේ දක්ඛගේ පුත්‍රයා. එතකොට අතෝ නීවා සූත්‍රයෙන් නී ප්‍රත්‍ය ගන්නවා. කලින් වගේම උත්තට්ඨාන මප්පයෝගෝ සූත්‍රයෙන් අපච්චම් පෝසෝ පද අයින් වෙනවා. එතකොට දක්කස්ස දන නී නී ප්‍රත්‍යේ තියෙන දක්කස්ස පදේ විවක්ති ලොප් කරනවා. එතකොට දක්ඛ දන නී මේ ප්‍රත්‍යේ තියෙන ඉත්තකුර අපි වෙන් කරගෙන මේක ලොක් කරලා පෙන්නලා නැහැ. උනාට ඒක ලොක් වෙන්න ඕන නේද? ඔය ඒක ඉරක් නැහැ. ඒකත් ඉරක් වෙන්න ඕනේ. මෙතන මේ හල් නකාරය එතන මෙතන මේක වගේ අරන් මෙතෙන් දාන්න පුළුවන්. මෙතෙන් ගන්න බලන්න. අන්න ඕ control එකත් එක්ක මේක අල්ලගෙන මෙතන ගන්න. මෙතන අරගෙන හදලා දාන්න තියෙන්නේ. නෑ අතනක් තියන්න ඕක. අර control එකත් එක්ක ඒකත් එක ඇඟිල්ල කියන අල්ලගෙන ඒක අයින් වෙන්න ඕනේ. ඒ ඉත්තකොර අයින් වෙලා යනවා. ඊට පස්සේ දක්ඛ දන ඊ කියලා දැන් තියෙනවා. ඊට පස්සේ පූර්වස්තර ලෝපයයි මේ යන්නට පමුණුනවා. දක්ඛි කියලා පදයක් හැදෙනවා. ඒක තමයි තද්දිත පදේ. එතකොට ඒකට අපි නමක් දෙනවා තද්දිත සමාස සූත්‍රය. ඊට පස්සේ මේක ප්‍රථමා ඒක වචනේ අපි වර්ණ ගන්න ඕනනේ. ඒකාරාන්ත පුල්ලිංග ශබ්දයක් නේ අග්ගි ශබ්දේ වගේ. ඒකේ අග්ගි ශබ්දයේදී ප්‍රථමා ඒක වචනේදී සේසතෝ ලෝපං සූත්‍රයෙන් අග්ගි කියන එක ඉතින් අග්ගි කියලාමනේ හිටින්නේ ප්‍රථමා ඒක වචනේ. ඒ පදේ වෙනසක් ඉන්නේ නැහැ. ඒ නිසා සී විභක්ති සත්‍යය අපි ලොප් කරනවා. අග්ගි දන සී සී ලොප් වෙනවා සේසතෝ ලෝපං සූත්‍රයෙන්. එතකොට අග්ගි කියලා හිටා වගේම මෙතන දක්ඛි දන සී දක්ඛි කියලාම හිටියා. දක්ඛගේ පුත්‍ර තෙම කියන අපේ දක්ඛි කියලා පදයක්. මේකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. හරි යදී නේද අපි වෙන ඊළඟට යමු. ඊළඟට තියෙන්නේ සක්කේ පුත්තස්ස අපච්ඡං පෝසෝ. සක්කේ පුත්තිකෝ කියලායි අපිට පදේ හදන්න තියෙන්නේ. එතකොට මේකේ සාක්‍ය පුත්‍රයන් වහන්සේගේ පුත්‍රයා කියන එක කියන අර්ථය. කාටද සක්කේ පුත්තිකෝ කියලා කියන්නේ? කොට පොරායස්ම සක්කේ පුත්තික කියලා කියද්දී විචුන් හන්තරට කියන නම සක්කේ පුත්තික. එතකොට සාක්‍ය පුත්‍ර වූ භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයෝ භාග්‍යතුන් වහන්සේ කියනවානේ සක්‍ය පුත්ත කියලා. එතකොට සක්‍ය පුත්තෝ සක්‍ය කුලා පබ්බජිතෝ ඒ විදිහට. එතකොට සක්‍ය පුත්තස්ස අපච්ඡම් පෝසෝ. සක්‍ය පුත්‍ර වූ භාග්‍යතුන් වහන්සේගේ පුත්‍ර වූ නිසා සක්‍ය පුත්‍රයි. ඒ නිසා තමයි දැන් භික්ෂුන් වහන්සේලාට මේ දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේක අහන්න සුදුසු නැහැ ඉතින්. ඇහුවොත් මොකක්ද කුලේ? ඉතින් අපි එතකොට වංශය මොකක්ද ඇහුවොත්? එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ වංශය. ඒ නිසා තමයි කියන්නේ මේ අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නේද? අර ගංගා හැම එකක්ම මහ මොහොතට ඇවිල්ලා එකතු වෙනවා වගේ. දැන් මේ බුද්ධ ශාසනය කියන තැනට එකතු වුණාම හැමෝම මොන ಜಾතිවල මොන කුලවල මොන දේශවල කට්ටියාවත් හැමෝම හඳුන්වන්නේ ශාක්‍ය පුත්‍ර වූ භික්ෂුන් වහන්සේලා කියලා. එහෙමද නේද? ඒකයි අර ශාක්‍ය පුත්තිකෝ කියලා හඳුන්වන්නේ භික්ෂුන් වහන්සේට. එතකොට යෙදෙන ප්‍රත්‍ය තමයි නික ප්‍රත්‍ය. ඒ නික ප්‍රත්‍ය ගත්තේ වෙනම සූත්‍රයක් නැහැ. අතෝ නීවා කියන සූත්‍රේ වා ශබ්දේ බලයෙන්. ඒකයි මෙතනදී කිව්වේ වා ශබ්දේ බලයෙන් මේ නී ප්‍රත්‍යයට අමතරව නික කියලා ප්‍රත්‍යකුත් යෙදෙනවා කියලා. පුන වා ශබ්දේන නිකව කියලා බාලාවතාරී කිව්වේ ඒක නිසා. නැවතත් වා ශබ්දයක් ගැනීමෙන් නික කියලා අමතර පදයකුත් ගන්නවා මේකෙන් ප්‍රත්‍ය පුත්‍රාර්ථයි. ඊට පස්සේ කියු අර්ථ ඇති පද අපි බුද්ධත්හන සූත්‍රයෙන් අයින් කරනවා. එතකොට සක්්‍ය පුත්තස්ස නික කියලා ඉතිරි වෙන්නේ. ඊට පස්සේ සක්්‍ය පුත්තස්ස කියන පදේ විභක්තිය අයින් වෙනවා. සක්්‍ය පුත්ත දන නික කියලායි දැන් හිතෙන්නේ. ඊට පස්සේ මේ නික ප්‍රත්‍යයේ තියෙන අනුබන්ධ අක්ෂරය අපි අයින් කරනවා. තේසන්නෝ ලෝකම් සූත්‍රේ. ඒතර සක්්‍ය පුත්ත දන එක කියලායි හිතෙන්නේ. ඊට පස්සේ මේ වචන දෙක එකතු කරද්දී කුරවසර ලෝකාදිය සිද්ධ කරලා එකතු කරනවා සක්්‍ය පුත්තික කියලා පදයක් හදෙනවා. අපි ඒකට නමක් දෙනවා මේක තද්දිත නාමයක් කියලා. තද්දිත සමාස සූත්‍රේ. ඒ පදේ පුල්ලිංගයේ වර්ණගෙද්දී බුද්ධ ශබ්දේ වගේ වර්ණගෙන්නේ. ඒ නිසා අපි ඒකට සෝ කියන සූත්‍රයෙන් ඕ ආදේශය ගන්නවා. ඊට පස්සේ අවසානට පදේ හදෙනවා සක්්‍ය පුත්තිකෝ. සාක්‍ය පුත්‍රයින් වහන්සේගේ පුත්‍රයින් වහන්සේ. පුත්‍ර කියලා කියන්නේ මේ ශ්‍රාවකීන් වහන්සේලා නේද? මේ උපචාර වශයෙන් මේ අනුගමනය කරන හැමෝටම කියන්න පුළුවන්. එහෙනම් කියලා තියෙනවා ඉතින් මේ බුද්ධ දේශනාවෙම ඉතින් ඒ තියෙනවා. ඒ ධර්මය පිළිපදින නිසා පොදුවේ වුණාට අනිත් අයටත් කියනවා කියන එක. දැන් ඕක උපචාර න්‍යායන් කියලා තියෙනවනේ දහමේ විස්තර කරද්දී. ඒ කියන්නේ ඒ ගුණය තියෙන ඊට ආසන්නව යා ගුණේ තියෙන අනිත් අයටත් ඒ ස්වභාවයේ තියෙන අයටත් කියනවා මේ විදිහට. නැත්තම් භික්ඛු කියන පදේ එක අර්ථයක් කියන්නේ සේකෝ භික්ඛු අසේකෝ භික්ඛු. උට අසේක නිසා රහතන් වහන්සේට තමයි භික්ඛු කියලා කියන්නේ. එහෙම වුණොත් දැන් අනිත් අයට භික්ඛු කියන වචනේ ගැලපෙන්නේ නැද්ද? ඒ අයටත් ගැලපෙනවා. ඒ මොකද වගේ කියන අර්ථයක්. ඒ වගේ කියන අර්ථයෙන් ඒ උපචාර වශයෙන් ඒ වගේ අනිත් අයටත් ඒ නමින් හඳුන්වනවා භික්ඛු කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේත් එහෙමනේ. දැන් ඇත්තරම සිවුරුදා දැන් අපි හිතමුකෝ නිවේ නියම ක්‍රමයට පැවිද්ද ලබා නොගත්තු හොරට චීවරයක් දාගත්තු කෙනෙක් ඉන්නවා. ඒ කෙනාව දැක්කම අපි කියන්නේ නැද්ද අර භික්ෂුවක් කියලා කියන්නේ? දන්නේ නැත්නම් ඉතින් කියනවනේ කාරණාව දන්නේ නැත්නම්. ඒ ඇයි එහෙම භික්ෂුවක් කිව්වේ? දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ මේ නියම ක්‍රමයට ශ්‍රාවකත්වයේ අරගෙන දෙය කියලා නෑ. සමහරට බෞද්ධයෙකුත් නොවෙන්න පුළුවන්. ඒ අබෞද්ධ කෙනෙකුත් එහෙම ඇවිල්ලා ඉන්න පුළුවන්. හැබැයි කියනවා භික්ෂුවක් කියලා. ඒ කියන්නේ භික්ෂුවක් වගේ කියන අර්ථයෙන් භික්ෂුවක් කියලා කියනවා. ඒ විදිහේ න්‍යායන් ධර්මයේ තියෙනවා. ඒවා පස්සේ අපි කතා කරමු. උපචාර න්‍යායන් කියලා ඒවා ගැන කතා කරමු. ඒ මේක උද්දි වෙන්න බෑ. ඉතින් බැලිය කුරක් මේ පිටිපස්සෙන් තියෙනවා. ඔතන මේ සක්්‍ය කියලා ඔය කයන්න තිබුණාට ඔක හරියට ලියනවා නම් කොහොමද ලියන්නේ?
මේ දෙකනේ අපෝ කියන්නේ මෙහෙම.
කලින් මේවා කියලා තියෙනවා. පැහැදිලි නේද? මතකයි ඒක. හොඳටම මතකද? එවනම් අපි ටිකක් වෙනස් ඒවා කීපයක් අහන්නද නේද? කරන්නද? ඔව්. දැන්
වෙනද සාහිත්‍ය කියලා කියන
තැන්වල අපි ලියන්නේ අංශලාලා නේ. ඔව්. ඒකට අපි යථාර්ථය දාලා ලියුවට වරණක් නැහැ. මෙහෙමද? එහෙම ඒ අනුව මෙහෙම ලිව්වා කියලා උච්චාරණේ වැරද්දක් නැහැ. හැබැයි ලියන්නේ මේ විදියට. ඒ දෙක ළඟ උච්චාරණේ වෙද්දි මේ විදියට තමයි අපි සක්්‍ය කියලා තමයි කියන්නේ. හරි එහෙනම් ඉතිරි කොටසට යමු නේද? ඊට පස්සේ මණ්ඩස්ස අපච්චම් පෝසෝ මණ්ඩ කියන මේ තකොට බ ප්‍රත්‍ය ගන්න උදාහරණයක්. මණ්ඩ නෙමෙත්තාගේ පුත්‍රයා කියන අර්ථය. මණ්ඩගේ පුත්‍රයා. ඒත් ඒ කාලේ තිබුණු නමක් ඉතින් මණ්ඩ කියන්නේ කියන එකයි පේන්නේ. ඒතට මණ්ඩස්ස අපච්චම් පෝසෝ මණ්ඩගේ පුත්‍රයා. ඊට පස්සේ අතෝ නීවා සූත්‍රයේ වාශබ්දේ බලෙන් බයන්නක් ගන්නවා. බ මණ්ඩස්ස අපච්චම්පෝසෝ දනබ උත්තට්ඨාන සූත්‍රයෙන් අපච්චම්පෝසෝ කියන දෙක අයින් වෙනවා. ඒකට මණ්ඩස්ස දනබ මණ්ඩස්ස කියන එකේ විභක්ති අයින් වෙනවා. ඊට පස්සේ මණ්ඩ දනබ ඊට පස්සේ බයන්න දිත්ත වෙනවා. මොකද්ද සූත්‍රය දිත්ත වෙන කියමු බලන්න. හරි මොකද්ද දිත් වෙන සූත්‍රය? ඇත්තටම හොඳට මතක තිබිලාද කිව්වේ මේක? කිව්වට කමන්නේ නැති එකත් මතක් කරගන්න ඕනේ ගමන් නේද? හරි. එතකොට ඒ පරදේ භාවෝඨානී සූත්‍රයෙන් තමයි දිත් වෙන්නේ. ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන අයන්න මේ බයන්නේ තිබ්බ අයන්න තමයි මේ ලින්ක් කරලා අයන්න ගත්තේ. මේ හල් බයන්න දිත්ත කරන්න නිසා දිත්ත කරලා ඊට පස්සේ අයන්න තාපහුව එකතු කළාම මණ්ඩබ්බ කියලා වචනයක් දෙනවා. ඒක තමයි තද්දිත පදේ. ඒකට නමක් දීලා ඊට පස්සේ පුල්ලිංගය නිසා ප්‍රථම ඒක වචන පදේ හදනවා. සීහට වාදේශය මණ්ඩබ්බෝ මණ්ඩගේ පුත්‍රයා. මණ්ඩගේ නෙමෙත්තාගේ පුත්‍රයා කියලා කියනවා. එහෙම කියලා නැහැ. ඒව සංඥා නාමනේ. සාරි දැන් එහෙම කියනවා. හේතුවක් සමහර විට ඉතින් ඇති. දැන් වසිට්ට කියන්නේ ඇයි කියලා. දැන් කෙනෙකුට දැන් සමහර නාම තියෙනවා. ඒව සංඥා නාම. මේ සංඥා නාම ඇතැම් මේ වගේම විශේෂණ අර්ථයක් නැහැ. සමහර ඒවා ගැන තේරුම් තියෙනවා. ඒ පදේ හැදෙන්න සමහර දැන් මේ මණ්ඩ කියලා තින් ඒ කෙනාට දෙමව්පියෝ දුන්න නම. දැන් වශිෂ්ඨ කියන්නේ ඉසිවරයෙක් නේ. ඉති වශිෂ්ඨ කියලා අම්මලා තාත්තලා දුන්න නම. එහෙම එකක් තියෙනවා. ඒ එතන නම් මට මතක විදිහට සත්‍ය වන්ද අපි එක බලමු පස්සේ. මේක තේරුමක් නම් අපි දැරුවේ නෑ එහෙම. පස්සේ අවශ්‍ය නම් දැන් හොයන ක්‍රම දන්නවනේ එහෙම හොයලා බලන්න නේ. මේක ඉතින් සිංහලේ වුණත් නිකන් හිතලා බලන්න ඔක ඒ වගේ වුණත් තේරුන්නේ නෑ. හරි. බණ්ඩාරේ මන්දලේ මුදල්. අද තව ටිකක් උඩට ගියා. ඉතින් ටික අපි පස්සේ හදාගමු. නේද? හරි. එතකොට අපි ඊළඟට හදන්න යන්නේ භාතුබ්බෝ කියන පදේ. භාතු භාතුනෝ අපච්ඡම් පෝසෝ කියන එකයි විග්‍රහ වාක්‍ය. සොයුරාගේ පුත්‍රයා. ඉතිපතේ අර්ථයේ බ ප්‍රත්‍ය කලින් කියපු සූත්‍රයෙන්ම අපච්ඡම් පෝසෝ කියන පද අයින් වෙලා යනවා. එතකොට භාතුනෝ ධන බ විභක්ති ප්‍රත්‍ය අයින් වුණාම භාතු ධන බ භාතු ධන බ අයින් විදියටම දීප්තය වෙනවා. භාතුබ්බ කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ සද්ධික සමාස සූත්‍රයෙන් ඒකට නමක් දෙනවා අපි. මේක නාම පදයක්. ඊට පස්සේ ප්‍රථම ඒක වචනේ සී විභක්ති ප්‍රත්‍ය අරගෙන ඕ ආදේශය ගත්තම භාතුබ්බෝ කියලා පදේ හැදෙනවා. සොයුරාගේ පුත්‍රයා කියන එකයි තේරුම. එතකොට ඒක පුරාණ සංනේ තියෙන්නේ බෑයාගේ පිටි. මේ පුරාණ සිංහල වචන වල. ගඩලා දින සංනේ දැන් අවුරුදු 6700කට විතර වගේ කලින්. 600කට විතරක් කලින්. ඒ වගේ එතන නම් පුත්‍රාර්ථයක්මයි ඍජුව කියලා වගේ තියෙනවා. ඔතන ටිකක් අර්ථ අපහැදිලි නිසා තමයි එහා පැත්තෙන් අපි මේ පුරාණ වචනේ ගත්තේ. නැත්නම් සොයුරාගේ පරම්පරාවේ පුත්‍රයෙක් කියලා අර්ථයක් කෙනෙක් කියලා අර්ථේ පේන්නේ නැහැ නේ. ඒ නිසා තමයි අපි අර පුරාණ සම්මේ මේ පාඩයත් උදන්නම් දීුවේ. දැන් එතන පැහැදිලි වේක කියලා තියෙන නිසා. කියන තමන්ගේ සහෝදරයාගේ පුතාට උන්න කියන්න පුළුවන් භාතුබ්බෝ කියලා නේද? ඒත් ඔන්න අපි හිතමුකෝ ගෞතම වංශායස්මගේ සහෝදරයාගේ පුතා එහෙම පැවිදි වුණොත් අපිට නම දෙන්නේ නැහැ කි භාතුබ්බ ගෞතම වංශ නේද? අර භාගිනේය සංගරක්කිත වගේ නේද? සොයුරාගේ පුත්‍ර වූ ගෞතම වංශය. ඇති නේද කාලි මං හිතන්නේ. මේකේ වෙන යෙදෙන අර්ථ ගැන ලොකු විස්තරයක් ඒ තැන්වල කියලා නේද? බ ප්‍රති දෙන තැන් දැන් ටිකක් කොහෙලා බලන්න නේ වෙන කියලා නේ මණ්ඩබ්බා කියලා හැදි එහෙමම ආකාරය ඇවිල්ලා අකාරාන්තයිනේ මේක. එතකොට අකාරාන්ත පදවලින් සාමාන්‍යයෙන් ආයන්නක් එකතු වෙන්නේ. එතකොට මණ්ඩබ්බා එතකොට කොයුරාගේ දියණිය කියන අර්ථයෙන් හැදෙන්න පුළුවන්. ඒ භාගිනිය භාගිනියෝ කියන්නේ සොයුරියගේ පුතා. සොයුරියගේ දිය දුව භාගිනියි.
අදත්
පුළුවන් පුළුවන්. ඒ සුදුසු විදියට යෙදෙන දෙයක් තිබුණත් ඉතින් යෙදෙන්න පුළුවන්. හරි අපි ඊළඟ සූත්‍රය කියන්න මේ නවෝ භග්වාදීහි ඉති.
නවෝ භග්වාදීහි ඉති.
නවෝ භග්වාදීහි යන සූත්‍රයෙන්.
නවෝ භග්වාදීහි යන සූත්‍රයෙන්.
නවෝ
නව
ප්‍රත්‍යවි.
නව ප්‍රත්‍යවි.
මනුනෝ අපච්ඡං. යන වාක්‍ය මානවෝ මානවෝ යනුවෙන් තද්දිත සැකසි. මනුගේ පුත්‍රයා යන අර්ථයි. නවෝ පග්වාදීහි යනු ප්‍රත්‍යවිධාන සූත්‍රයි.
නවෝ පග්වාදීහි යනු
ප්‍රත්‍යවිධාන සූත්‍රයි. නවෝ යනුද.
නවෝ යනුද.
උපග්වාදීහි යනුද.
උපග්වාදීහි යනුද.
පද දෙකයි.
පද දෙකයි.
ඉතින් මේකට අපච්චේ කියන පදයයි වා පදයයි අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. උපග්වාදීහි.
උපග්වාදී.
උපගු ආදී ශබ්දයන් කෙරෙන් පරව.
උපගුආදී ශබ්දයන් කෙරෙන් පරව.
අපච්චේ.
අපච්චේ.
පුත්‍රාර්ථයිහි.
පුත්‍රාර්ථයිහි.
වා විකල්පයින්.
වා විකල්පයින්.
නවෝ.
නවෝ.
නව ප්‍රත්‍යවේ.
නව ප්‍රත්‍යවේ.
හරි. එතකොට මෙතන ඊළඟ මේ තව සූත්‍රයක් කියන්නේ ඒකෙන් අලුත් ප්‍රත්‍යක් මේක. එතකොට මෙතන නව ප්‍රත්‍ය. එතකොට මනුහුගේ පුත්‍රයා කියන අතට මනු කියලා සැලකන්නේ ලෝකේ මුලින්ම පහළ වුණ මිනිසයා කියලා. ඉතින් ඔය පුරාණ කතා අනුව කියන්නේ එතකොට ඒ අනුව තමයි මානව කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ බුද්ධ කාලේ වෙද්දි දැන් ඒවා ව්‍යවහාරයේ තිබුණු වචනනේ. ඉතින් ඒ නිසා ඒ පුරාණ නිරුක්තියම තමයි එතෙන්ද ගන්නෙ. පැහැදිලිද? එතකොට ඒ නිරුක්තිය ගන්නේ ඒ වෙද්දිත් දැන් බුද්ධ කාලේ වෙද්දිත් විවහාරයේ තිබුණානේ වචන. ඒ අනුව තමයි මේ විදිහට ගන්නෙ. එතකොට මේ මනු කියන මුල් පුරුෂයාගේ පරම්පරාවේ තැනැත්තා කියන එකයි අර්ථය. පැහැදිලිද? එතකොට මනුගේ පුත්‍රයා පරම්පරාවේ වූ පුරුෂයා කියන අර්ථයෙන් මනුනෝ අපච්ඡං පෝසෝ කියලා ගන්නවා. නවෝ පග්වාදීහි කියන සූත්‍රයෙන් නව ප්‍රත්‍යේකතු කරනවාකට ඊට පස්සේ මනුනෝ අපච්ඡම් පෝසෝ දන නව කියලා තියෙනවා. බුත්තට්ඨාන සූත්‍රයෙන් එතන අපච්ඡම් පෝසෝ කියන දෙක අයින් වෙලා යනවා. ඊට පස්සේ විභක්තේ සංවිභක්තියෝ සූත්‍රයෙන් මනුනෝ කියන තැන තියෙන නෝ ප්‍රත්‍ය විභක්ති ප්‍රත්‍ය අයින් කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ මනුදන නව. ඊට පස්සේ මෙතන මූර්ධජ නකාරයක් තියෙන ප්‍රත්‍යක් නේ. ඒ නිසා මේකේ වෘද්ධියක් වෙනවා. ඒ නිසා මූර්ධජය නයන් අපි ලොක් කරන්න කලින් අපි වෘද්ධිය කරමු. මයන්නේ තියෙන අයන්න වෙන් කරගන්නවා. ඒ අයන්න වෘද්ධි වෙද්දී අයන්න මොකක්ද වෙන්නේ? වෘද්ධි වෙද්දී ආයන්න. ඊට පස්සේ මා උ කියලා දැන් තියෙන්නේ. ඔතේ දැන් මොකුත් නැහැ නේද? හරි. මා උ කියලා තියෙනවා. ඊට පස්සේ මූර්ධජ නයන් අපි දැන් ඒ ඉත්තකුරෙන් එහෙම නැත්නම් අනුබන්ධයෙන් කරන්න ඕන වැඩේ කරලා ඉවර නිසා අපි ඒක ලොක් කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ අව කියන කොටස විතරයි. අව. ඊට පස්සේ අපි අර දීර්ඝ කරපු ආයන්නත් එක්ක එකතු කරනවා මාන් ඌ අව කියලා තියෙන්නේ. උයන්න පදාන්ත උකාරය අපි ලොක් කරනවා සරලෝපෝ සූත්‍රයෙන් පිටපතින් තියෙන අව කොටසට එකතු කරනවා. එතකොට පදේ හැදෙනවා මානව. එතකොට මානව කියන්නේ තද්දිත පදේ. හැදුණු තද්දිත පදේ. මානව. මෙදට ඉතින් ඒකත් දාගන්නවා නම් වඩා හොඳයි. ඒකත් දාලා තද්දිත සමාස සූත්‍රයේ වෙනම ලියලා යටින් අරක ලිව්වොත් පැහැදිලි. මානව කියලා ලියලා ඊට පස්සේ යට කොටස හැදුවා නම් වඩා පැහැදිලි. නේද? එනං කුටියෙන් හදද්දි ඒ විදියට නේද? හරි. ඊට පස්සේ පුල්ලිංග ප්‍රථමා ඒකවචනයේ සී විභක්ති ප්‍රත්‍ය අරගෙන ඕ ආදේශය ගත්තම මානවෝ කියලා පදයක් එනවා. මනුහුගේ පරම්පරාවේ වූ පුරුෂයා. පැහැදිලි ඇති නේද? මේ දිහා බලන් ඉඳින හොඳටම පැහැදිලි. එහෙමද? හරි. අපි එහෙමනම් ඊළඟ සූත්‍රයටත් යමු නේද? අවසාන මීට අදාළව පුත්‍රාර්ථී අවසාන සූත්‍රය කියන්නේ යන්නේ. තව මේ කියර කලින් කියපු මේ නව ප්‍රත්‍ය යෙදෙන පද කීපයක් ගැන පෙන්ලා තියෙනවා. මේ නව ප්‍රත්‍ය යෙදෙන්නේ මොන මොන පද එක්කද කියලා කීපයක් එකත් ඕන සටහනක් දාලා තියාගන්න. උපගු මනු. උපගු මනු අපි මෙතෙන් ගිහින් බලමු මේකෙත් තියෙන්න පුළුවන්. පොඩ්ඩක් පහල කියන්න. අපින් මෙතන අවසානික උප බින්දුව මේ
ප්‍රමාණයේ උපායන්නේ.
ඔව්.
ඉතින්
අපිට ඉන්නේ උපායන්නේ. මේ තියෙන නිශ්චිතව කියන්නේ මේ පේන විදිහට නම් එහෙම තමයි යෙදිලා තියෙන්නේ.
උප බින්දුව කියන්නේ
ඒක නම.
ඉතින් මේ සෝස් එක 40 උපචාරය කියන්නේ විද්‍යාත්මක කිසිම
ඔව් ඒකත් යටේකත් ඒ ගාම අපි ඔහොම කිය පස්සේ බලමු ඒක. හරි. ඊළඟ සූත්‍රයට අපි යමු. හරි. සූත්‍රය කියලා ඉමු. නීර විදවාදිතෝ ඉති.
නීර විදවාදිතෝ ඉති.
නීර විදවාදිතෝ යන සූත්‍රයෙන්.
නීර විදවාදිතෝ යන සූත්‍රයෙන්.
නීරෝ නීර ප්‍රත්‍යවි
නීර ප්‍රත්‍යවි
සාම නීර
සාම නීර
සමනස්ස අපච්ඡං යන අර්ථයෙහි
සමනස්ස අපච්ඡං යන අර්ථයෙහි
ශ්‍රමණයාගේ පුත්‍රයා යන අර්ථයෙන්
ශ්‍රමණයාගේ පුත්‍රයා යන අර්ථයෙන්
සාම නීරෝ යෙහි පදයක් සැකසී
සාම නීරෝ යෙහි පදයක්
නීර විදවාදිතෝ යනු
නීර විදවාදිතෝ
ප්‍රත්‍ය විධාන සූත්‍රය
ප්‍රත්‍ය විධාන සූත්‍රය
නීර යනුද විදවාදිතෝ යනුද මෙහි පද දෙකයි
නීර යනුද විදවාදිතෝ යනුද මෙහි පද දෙකයි
අපි අනුවර්තනය කරන පදත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා අපච්චේ
අපච්චේ
අපත්‍යාර්ථයෙහි
අපත්‍යාර්ථයෙහි
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
විදවාදිතෝ
විදවාදිතෝ
විදවා ශබ්ද ආදිය කෙරෙන් පරව
විදවා ශබ්ද ආදිය කෙරෙන් පරව
නීර
නීර
නීර ප්‍රත්‍යවි
නීර ප්‍රත්‍යවි
හරි ඊට පස්සේ මේ ඊළඟට කියන්නේ නීර කියන ප්‍රත්‍යය එතකොට මේ නීර සත්‍යෙනුත් කියවෙන ඉතින් පුත්‍රාර්ථයක් කොහොමද ඒක යෙදෙන්නේ නවෝ පග්ව ආදීහි නව ප්‍රත්‍යය යෙදෙන්නේ උපගු ආදි නවෝ උපගු ආදි කියන වචන තුන එකතු වෙලා තමයි නවෝ පග්ව ආදීහි කියන හැටි ඇති නවෝ උපගු ආදීහි නව උපදු ආදී කත්යන් කෙරෙන් පරව නව නව ප්‍රත්‍යය යෙදි එහෙමයි සූත්‍රය වින් කරලා ගන්න. එතකොට මේක ලොප් වෙනවා. මේ උයන්නට හල් වයන්නක් වෙනවා. උපක් හල් වයන්නක් වෙනවා. ඒ වෙලාව තමයි නව පග් වාදීහි කියලා හැදෙන්නේ. පැහැදිලි ආ ඒක නේ ඒක මාරු වෙලා අපි මේ කලින් එක නේද කිව්වේ ඒක මේ වැරදිලා ඔව් මේකත් සරහන දාලා තියාගන්න ඕනේ අද ඉහැදෙන හැටි නව ප්‍රත්‍ය ආරම්භ වෙන්නේ නේර ප්‍රත්‍යයෙන් ගන්න ඕනේ හරි ඒක හදමු නේද නෑ නෑ ඒකේ තියෙන එක එහෙම ගත්තු නිසා තමයි ඒකම තියෙන්නේ හරි නේද? ඒක නේර විදවාදිතෝ සූත්‍රයෙන් තමයි නේර ප්‍රත්‍ය ගන්නෙ. ඊට පස්සේ විදවා ආදී ගණයේ පදත් එක්ක තමයි නේර ප්‍රත්‍ය යෙදෙන්නේ. විදවා ආදී විදවා කියලා කියන්නේ කාටද? වෙන්දපු කාන්තාවට. ඒ කෙනාගේ පුත්‍රයාට කියනවා විදවා නේර වේද වේර කියලා වචනයක් ඇදෙනවා. විදවා නීර. එතකොට වියන්න වෘදි වෙලා වේ යන්නක් වෙනවා. එතකොට වේද වේර කියලා වචනේ හැදෙනවා. විදවාගේ එහෙම නැත්නම් වැන්දමුවගේ පුතා. වේද වේර. එතකොට මේ විදවා ආදී ගණය මොකක්ද කියන එක අපි බලමු. තේජානන්ද අවශ්‍යමතු පෙන්නයි එක නේද? යතම තියෙන්නේ විදවා වන්දති සමන නාලික මෙන්න මේ කියන පද. ඒකත් යටම. හරිද? ඔය ගැන වැඩි විස්තර අපිට පස්සේ දැනගන්න පුළුවන් නේද? ඔය දේශනාවේ නම් ඔය තවත් සමහර විට සියල්ලම යෙදෙනවා කියන විදිහින් මිට බලන්න ඕන. මේක නම් නැහැ. කලින් ගත්තේ වගේ අර එකම වගේ නේද? මේක එහෙම නැහැ. අකාරාන්තේවා තියෙනවා. එහෙමම ගන්න බැහැ හම්බෙනවා. හරි, අපි යමු. ඒ පදේ හැදෙන විදියත් බලමු නේද? තේජානන්දයි.
අර නාලික වලින් නාලිකේ කියන එක
තමයි. ඔව්. නාලිකේ. ඊට පස්සේ අපි සමනස්ස අපච්චම් පෝසෝ කියලා විග්‍රහ වාක්‍ය ගන්නවා. ශ්‍රමණයින් වහන්සේගේ පුත්‍රයා. ඊට පස්සේ නේර විදවාදිතෝ සූත්‍රයෙන් නේර ප්‍රත්‍ය ගත්තා. අපච්චම් පෝසෝ කියන කොටස උත්තරඨාන අපයෝගෝ සූත්‍රයෙන් අයින් කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ සමනස්ස ධන නේර. සමනස්ස කියන එකේ විභක්තිය අයින් කරනවා. ඊට පස්සේ සමන ධන නේර. සමන කියන පදයේ සකාරත් අකාරය අපි වෘද්ධි කරනවා. එතකොට එතන සූත්‍ර දෙකක් උද්ධාධිකරත් සූත්‍රයයි අයවන්නානන් සූත්‍රයයි දෙකෙන්ම තමයි වෘද්ධිය වෙන්නේ. ඒ දෙකට අනුව අයන්නට වෘද්ධිය වෙන්නේ මොකක්ද විමල ජීවයස්ම?
ආය.
ඊපස්සේ දැන් තියෙන්නේ ආ මන් අ ඒර කියලා නේද? ඊට පස්සේ දැන් මූර්ධජ කල්ණයන්ෙන් අවශ්‍ය වැඩේ අපි දැන් කරගත්තු නිසා අයින් කරලා දාන්න. සාමාන්‍ය ලෝකෙ කරන විදිහම තමයි නේද? අර ඔව් කාය. භික්ෂුන් වහන්සේලා එහෙම වෙන්න හොඳ නැහැ. හිතයට ඊට පස්සේ දැන් එකතු වෙ ඉතිරි වෙන්නේ සාමන් අ ඒර කියලා. ඊට පස්සේ ආයි පරංගිතේ සූත්‍රයෙන් එකතුනාම සාමනීර කියලා වචන හැදෙනවා. එතකොට මේ සාමනීර කියන පදයට අපි තද්දිත සමාස සූත්‍රයෙන් නම්වත් කරලා ඊට පස්සේ පුල්ලිංග ප්‍රථම ඒක වචනේ සී විභක්ති ප්‍රත්‍ය අරගෙන සීහට ඕ ආදේශය කරලා එකතු කරාම ඉතින් මේ සූත්‍ර ඔක්කොම අපි කියන්නේ නැහැ. දැන් හුරු නිසා සාමනීරෝ කියලා පදේ හැදෙනවා. ශ්‍රමණින් වහන්සේගේ පුත්‍රයා කියන අර්ථය. හරි, එහෙමනම් තද්දිත කාණ්ඩයේ පුත්‍රාර්ථ එහෙම නැත්නම් අපච්ඡත්ත තද්දිතේ අවසන් වෙනවා. කොට අපිට ඒකේ සාමාන්‍ය තද්දිතේ යටතේ තව කොටස් තුනක් තියෙනවා. අපිට ඒ ඔක්කොම ඊළඟ දවසේ කතා කරන්න නම් දෙරිවි බලමු. අපි දැන් මේ මූලික රීති දන්න නිසා අපිට ඉතිරි ටික ටිකක් කරගෙන යන්න පුළුවන්. ඊළඟ දවසේ අපි බලමු ඊළඟ කාණ්ඩ දෙකකට විතර වගේ යන්න. ඒත් එක්කම අද දවසට අදාළ තව කරුණු කීපයක් මතක් කරන්න අදහසක් තියෙනවා. භාෂාව ධර්මයේ පොත ළඟ තියෙනවා නම් ගන්න. ඒකේ අපි අභ්‍යාසවල වගේ කතා කරන තැන තියෙනවානේ. ඒවත් ඒකම දැන් කලින් අපි කතා කළාට අපහු මතක් වෙන්න අපි ප්‍රශ්නයක් දෙකක් අහගෙන යමු. හරි. දරණ ප්‍රත්‍යයේදී හැදුණු තවත් පදයකින් පෙන්නවා. භාරද්වාජ දනන භාරද්වාජු. ගෞතම දනන ගෞතම. වසුදේව දනන වාසුදේව. බලදේව දනන බාලදේව. එතකොට ඒ අයගේ පුත්‍ර පරම්පරාව කියලා ওই විදිහට ඒ පද හැදීගෙන යනවා. ඒ මානව ඒ වගේ පද යෙදෙන උදාහරණක් තියෙනවා. අයං මානවෝ මයි මනං පසාදිත්වා කාලං කත්වා තාවකින් දේවලෝකේ තින්ත යෝජනිකේ කනක විමානේ නිබ්බත්ති. එතකොට මට්ට කුණ්ඩලි වස්තුවේ භාග්‍යතුන් වහන්සේ ඒ හිතපු ආකාරය ගැන කොහොමද? අයං මානවෝ කියමු බලන්න තේරුම කොටසින් කොටස නේද? අයන් මානවෝ මයි මනං ප්‍රසාදෙත්වා කාලං කත්වා තාව තින්ස දේවලෝකේ තින්ස යෝජනිකේ කනක විමානේ. තිත් යොදුනා පරිමාණය ඇති. එතකොට ඒක පරිමාණාර්ථයේ නික ප්‍රත්‍යයවිලා තමයි යෝජනික කියලා වචනේ හැදෙන්නේ. තං අස්ස පරිමාණං කියන අර්ථය අපි ඒවා ඉස්සරහට කතා කරනවා. ඒකත් එතකොට සද්දිත ප්‍රත්‍යය තාම අපිට අහුුනේ නැහැ ඒක. එතකොට තින්ස යෝජනිකේ කියන්නේ තිත් යොදුනක් ප්‍රමාණය ඇති. තින්ක යෝජනිකේ කනක විමාන තිත්යදුනක් ප්‍රමාණය ඇති රන් විමානයක මිබ්බත් තිස්සති. ඒතනොත් අපහු බලාගෙන යන්න නේද? තව ටිකක් මතක් වෙනවානේ. කාරණා මතක් වෙනද අපහු මේ අභ්‍යාසෙම බලාගෙන යමු. ඊළඟ දවසේ එතකොට අපි අනේකාර්ථ තද්දිතයයි අත්‍යාර්ථ තද්දිතයයි කතා කරනවා. මේ අත්‍යාර්ථ තද්දිතයම හරිම වැදගත්. අපිට මේ දේවල් වල අර්ථ ගන්න දැන් ওই ගොඩාක් දෙනක තියෙන මේ අත්‍යාර්ථයේ න ප්‍රත්‍යගතු වෙලා සමහර විට පද හදනවා ඒ පදේමයි. දැන් උදාහරණයක් විදිහට සද්ධා කියන්නේ ශ්‍රීලිංග පදයක්. ඒතර සද්ධා අස්ස අත්ථි කියන අර්ථයේ ශ්‍රද්ධාව මොහුට ඇත්තේය කියන අර්ථයේ සද්ධා කියන පදයෙන් පස්සේ අපි එකතු කරනවා මූර්ධජ න ප්‍රත්‍ය සද්ධා. ඊට පස්සේ පදයක් හැදෙන්නේ සද්ද හැදෙන්නේ. ඒකේ තේරුම ශ්‍රද්ධාව නෙවෙයි, ශ්‍රද්ධාව ඇති තැනැත්තා සද්ද. අන්න ඒ වගේ ඒ ප්‍රත්‍ය තියෙනවා. දැන් අරක ආකාරාන්තයිනේ සද්ධා කියලා, ඒකෙන් කියවෙන්නේ ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධා කියන චෛතසිකය හෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, අන්න ඒ වගේ කතා කරන තැන්වල ආකාරාන්ත ශ්‍රී ලිංග පදයක් ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර එහෙම නැත්තම් දැන් මේක අකාරාන්තව වර්ණගමු තැන් තියෙනවා. සද්දෝ කුල පුත්තු, සද්දස්ස කුල පුත්තස්ස. මේක දැන් පුල්ලිංගේ වර්ණ කියලා තියෙනවා. එතනෙයි එදිලා තියෙන්නේ අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය හෝ එහෙම දෙයක් නෙවෙයි. එය ඇති තැනැත්තා, ඒ ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙක් ගැන. ඒ නිසා සද්ධා අස්ස අත්ථි කියන අර්ථයේ න ප්‍රත්‍යයදිලා වෘද්ධිය වෙන්නේ නැති නිසා ඒ මූර්ධජනයන් ලොප් වෙනවා. ඒ වෙලා ඊට පස්සේ දැන් අයන්නක් අගට එකතු වෙන්නේ පදාන්ත ආකාරය ලොප් වෙලා අයන්න එකතු වෙනවා. එතකොට දැන් තියෙන්නේ සද්ද කියලා. ඒක එතකොට තුන් ලිංගුවෙම වර්ණ ගන්න පුළුවන් පදයක්. ශ්‍රද්ධාව ඇත්තා. ස්ත්‍රී කෙනෙක් වෙන්නත් පුළුවන්, පුරුෂයෙක් වෙන්නත් පුළුවන්, කුලයක් වෙන්නත් පුළුවන්. සද්දෝ කුල පුත්තු. සද්ධා ඉත්‍ති. සද්ධං කුලං. ශ්‍රද්ධාවත් කුලය. ශ්‍රද්ධාව ඇති කුලය. අන්න ඒ විදිහට හැදෙනවා. ඉතින් අන්න ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරේනවා. ටිකක් ඒ පැටලෙන දැන් සමහර විට නැත්තම් ඕක සද්ධාපදී අපි දන්නවා මේ රීතිය දන්නේ නැත්තම් දහ සමහර 17 කල්පනා කරනවා මේ ශ්‍රී ලිංග පදයන් සද්ධා කියලා කියන්නේ නේද? සද්ධා කියලා කියන්නේ ඉතින් මේක කොහොමද මේ සද්දෝ කුල පුත්තෝ මේ සද්දෝ කියලා කුල්ලිංගේට ආවේ කොහොමද? සද්දස්ස කියලා කොහොමද වරණෙන්නේ කියලා කල්පනා කරනවා මේක දන්නේ නැත්තම්. ඒ නිසා ඒ වගේ තැන්වල තේරුම් ගන්න ඕන. එය ඇත්තා වූ පුරුෂයා කියන අර්ථයේ සද්දිත ප්‍රත්‍යක්ෂ වූ කියලායි හැදිලා
තියෙන්නේ. ඒක
වෙන පදයක්. තොටේ නෙය්‍ය ප්‍රත්‍යක්. ඇදහිය හැකි කියන එක. හරි, අපි ඒව ගැන ඊළඟ දවස්වල ඉස්සරහට කතා කරනවා. අද දවසෙත් අපි රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා අපි දැන් විට ඊළඟ බ්‍රහස්පතින් අපිට කරන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණත්